අපේ නම් සීලයක පිළිහිටන්න කලින් අද අපි මොකද එකතුනේ කියලා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරමු. සමහරට දන්නේ නැතු ඇති නේද? ගොඩක් දෙනෙක් දන්නේ නැතු ඇති. ඇත්තටම අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ අපි සිංහල බෞද්ධෝ හැටියට අපි හුඟක් පුරුදු වෙලා තියෙන්නේ ආගමික වතාවත් කරගෙන දාන සීල භාවනා කරගෙන ඉන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. නමුත් කවදාවත් ඒ කටයුතු තුළ නිවන අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් අපේ පරමාර්ථය වෙන්න ඕනේ, අපේ ඉලක්කය වෙන්න ඕනේ නිවන අවබෝධ කිරීම. නමුත් නිවන අවබෝධය තියෙන වෙන වැඩපිළිවෙලක් තුල. ඉතින් ඒක අපි නොකර අපි වෙන වැඩක් කරාට හරියන්නේ නැහැ නේද? හරියට අර කිරි ඕනනම් කිරි ගන්න එළදෙනෙකුගෙන්ම ඒ කිරි තියෙන තැනින් කිරි අදින්න ඕන නේද? අපි එහෙම නැතුව වෙන වැඩක් කරාට කිරි එන්නේ නැහැ නේ. බුදුරණන්සේගේ උදාහරණයක් මේක. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ කරන්න තියෙන වැඩපිළිවෙල අපි කරන්න වෙනවා. ඉතින් අපි එහෙම නැතුව කොච්චර දාන සීල භාවනා කටයුතු කරත් අපි මේ දුක් වලින් නිදහස් වෙන්නේ නැහැ. ඒකනේ අපි මේ තාමත් මේ සංසාරේ දුක් විඳ විඳ යන්නේ. ඔయిత කලනොත් අපිට මේ ධර්මයේ හම්බෙන්නේ නැති. බුදුවරු හම්බෙන්නේ නැති. නමුත් අපිට මේකෙන් නිදහස් වෙන්න බෑ. මොකද අපි මේ වැඩපිළිවෙලට එන්න ඕන. දැන් වැඩපිළිවෙලට ආවොත් ඒක තුල දිගටම යාට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අපි තීරණය කරේ මේ භාවනාවක් අපි පුරුදු වෙන්න ඕනේ කියලා. ඉතින් අපි මුලින්ම මේ අපි ඒකට යදාගත්ත අනිත්‍ය භාවනාව ගැන අනිත්‍ය දන්නේ නැත්නම් මේ ධර්මයේ මොනවත් අපිට කරන්න බෑ. හැම දෙයක්ම අනිත්‍ය මතයි පදනම් වෙලා තියෙන්නේ. ඒ අනිත්‍ය ගැන ගොඩක් අපිට තියෙනවා මේ දැනගතිය යුතු දේවල් තියෙනවා. එතකොට ඉතින් අනිත්‍ය අපි දැනගන්න ඕන. අනිත්‍ය දන්නේ නැත්නම් අපිට ওই චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නවත් මොනවත් දෙයකට ඉස්සරහට යන්න බෑ. මොකද මූලික අවශ්‍යතාවය ඒක. ඉතින් ඒක නිසා අපි තීරණය කරා දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝම. ඉතින් විශේෂයෙන් අපේ ගමේ කට්ටිය නේද? ඉතින් දැන් අපේ ගම මේක. ඉතින් අපි කට්ටිය කොහොම හරි මේ අනිත්‍ය දැනගන්න ඕන, අනිත්‍ය වැඩෙන්න ඕන. අපිට ඒ වගේම අපිත් එක්ක තව සුළු පිරිසක් ඉන්නවා. ලොකු විශාල කණ්ඩායම් අපිට නැහැ. ඉතින් විශේෂයෙන් ওই මාළඹේ පැත්තේ කොළඹ පැත්තේ කට්ටිය මාළඹේට එකතු වෙනවා. ඒ වගේම මේ කුරුණෑගල පැත්තේ කට්ටිය වයම් පළාතේ කට්ටිය කුරුණෑගලට එකතු වෙනවා. ඒ වගේම අනුරාධපුර පැත්තේ කට්ටිය එහෙ තැන් දෙකකට එකතු වෙනවා. ඉතින් අපි ඒවත් එක්කත් එකතු වෙලා මේ විදිහටම සාකච්ඡාවක් මේ අනිත්‍ය ගැන කතා කරනවා. ඉතින් ඇත්තටම අපි චුට්ටක් කනගාටු වෙන්න ඕන තැනක් තියෙනවා. මොකද මොකද්ද අවාසනාවකට අපි තාම පල්ලෙහම තද ඉන්නේ. ඔඩගම් කන්දේ කට්ටිය අපි පල්ලෙහම මට්ටමක තමයි ඉන්නේ. අපි දැන් අනිත් අය එහෙම නෙවෙයි, මේ ධර්මයේ ටිකක් අවබෝධ වෙලා භාවනාවල් වඩන යම්කිසි තැනකට ආපු පිරිසක් ඉන්නවා. මම හිතනවා මේ පින්තු හුඟක් අය දන්නේ නැති අනුරාධපුර හිම ගිය වෙලාවේ තේ ඒගොල්ල දකින්න නැති ඒගොල්ලන්ගේ වැඩ කටයුතු. ඒගොල්ල හැම මාසෙටම දවස් 4ක් සතිපට්ඨාන පුහුණුවක් තියෙනවා. ඊට අමතරව හතර පොයට සිල් ගන්නවා. ඉතින් ඒ වගේ යම්කිසි ප්‍රගතියක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඉතින් අපිට ටිකක් වැඩිපුර මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒකයි මම තීරණය කරේ කොහොම හරි අද මේ යම් කිසි විදිහකට අපි අවබෝධයකට එන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද මේ අනිත්‍ය? මොකද්ද මේ බුදුරජාණන්සේ කියලා දීලා තියෙන්නේ? මොකද්ද මේකේ වෙනස? දැන් අපිට වෙනසක් තේරෙලා නැහැනේ මෙතෙක්. අපි හිතාගෙන ඉන්නේ ওই ලෝකේ තියෙන අනිත් දේවල් වගේම බුදුරජාණන්සේගේ ධර්මය කියලාත් නේද? හැබැයි එහෙම එකක් නෙවෙයි. ඊට කාත්පසින්ම තන්නේ කරම වෙනස් තියක්. ඒ කියන්නේ අරක ඒකේ මොනවද අනිත් ලෝකේ තියෙන්නේ මොනවද ඇත්ත? බුදුරණන්සේගේ ධර්මයේ එක බොරු. ලෝකෙට මොනවද බොරු? බුදුරණන්සේට ඒක ඇත්ත. ඒ විදිහට මේක උඩයට මාරු වෙලා තියෙන්නේ. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ தත්ත තේරුම් ගන්න ඕන. ඉතින් ඒව තේරුම් අරගෙන තමයි අපිට මේ භාවනාවල් වඩන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අපි තීරණ කරා අතර අපි මේ පින්නා මූලිකත්වයේ ගත්තේ පින්තුන් එක්ක තමයි තීරණය කරේ. අද රෑ එළිවෙනකන් හරි කමක් නැහැ කතා කරලා. කොහොම හරි මේ කාරණේ අපි වටහාගෙන මිසක් gedera යන්නේ නැහැ කියලා. ඉතින් ඒකට තමයි අපි මේ ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපිට අද දවසේ ලොකු වැඩක් සමහරලාට අපේ මේ සංසාර ගමනම වෙනත් පැත්තකට හැරෙන්න පුළුවන් මේ කාරණේ නිසා. ඉතින් අපිට ලොකු වාසියක් වෙන්න පුළුවන් මේ කාරණේ නිසා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට කතා කරන්න ලැබිච්ච එක, ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබිච්ච එක, ධර්මයේ දේශ සාකච්ඡා කරන්න ලැබිච්ච එක අපිට භාග්යක්මයි කියලා අපි සතුටු වෙමු. ඒ අපේ සතුට හදවතින්ම නැගෙන විදිහට අපි සාදුකාරයක් දෙමු. බුදුරජාණන්සේගේ ගුණ සිහි කරගන්න බුදුරජාණන්සේ අරහං රාග දේශ මොහ දුරිම්ම දුරුකපු ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්. අපේ ශාසනයේ කටුව කඩාගෙන එළියට ආපු පළවෙනි රහතන් වහන්සේ. ඉතින් වෙන ශාස්ත්‍රවරු අපිට නැහැ කවුරුත් හොයාගන්න. අනෙක් ඉන්න හැම ශාස්ත්‍රවරයෙකුම ලෝභයයි දේශයයි తాවකාලිකව තුනී කරපු අය. හැබැයි මෝහය කියන්නේ මොකක්වත්ද දන්නේ නැහැ. නමුත් ලෝභයත් දේශයත් මෝහයත් තුනම නැත්තට නැති කරපු එකම එක ශාස්ත්‍රුන් වහන්සේ අපිට හම්බෙන්නේ ඒ තමයි අපේ ශාසනයේ පළවෙනි රහතන් වහන්සේ අරහං ගුණේ. අරහං කියන්නේ රහතන් වහන්සේ අරහං ගුණේ තියෙන බුදුරජාණන්. එහෙනම් අපිට වෙන කිසිම ශාස්ත්‍රවරයෙකු සරණ යන්න බෑ. අරහං ගුණේ තියෙන බුදුරණන්සේ සරණ යන්න. මොකද අපේ හිතවල නිරන්තරයෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා ලෝභ දේශමෝ හැදෙනවා. ඉතින් එහෙන එක නැති කරගන්න අපි කෙනෙකුගෙන් අහගන්න වෙනවා කොහොමද කරන්න කියලා. ඒක කියලා දෙන්න පුළුවන් ඒ වැඩේ හොඳට අවබෝධ කරගත්ත කෙනෙක්. ඒක වැඩේ කරපු කෙනෙක් විතරයි. ඉතින් ඒ වැඩේ කරලා නැහැ වෙන කිසිම දෙවිය බ්‍රාහ්මේ ශ්‍රමණ බ්‍රාහ්මණෙක් වෙන ආගම් සකත්වරයෙක් ශාස්ත්‍රවරයෙක් ඒ වැඩේ කරලා නැහැ. දන්නෙත් නැහැ කොහොමද කරන්න කියලා. එහෙනම් කරපු අය එකම එක්කෙනයි හම්බෙන්නේ අරහං ගුණේ තියෙන බුදුරණන්. එහෙනම් අපි අරහං ගුණේ තියෙන බුදුරණන් සරණ යන්න ඕනේ. සරණ ගෙහිලා අපි කියන දේ කරන්න ඕනේ. කොහොමද ලෝභ දේශ මොහ නැති කරන්න අපිට කියලා දුන්නේ? ඒ ආකාරයට අපි මේ වැඩපිළිවෙල කරන්න ඕනේ. එතකොට තමයි අපේ ගුණෙන් පිහිට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිහම අපිට පිහිට තියෙන්නේ එතනයි. එහෙම කරන්න ගිහම අපිට ප්‍රශ්නයක් එනවා. මොකද්ද ප්‍රශ්නේ? අපි ලෝභය නැති කරන හැටි දන්නවා. දන් දෙනකොට ලෝභය නැති වෙනවා. දේශය කියන්නේ තරහනේ. තරහ නැති කරන්නත් අපි දැන් පහුගිය කාලේ ඉගෙන ගත්තා. මෛත්‍රී වඩනකොට දේශය නැති වෙනවා. හැබැයි මෝහය කියන්නේ මොකද්ද කියලා අදටවත් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපි විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න කිසිම ශාස්ත්‍රවරයෙක් අනිත් අය මෝහය කියන්නේ මොකද්ද කියලා අදටවත් දන්නේ නැහැ. ඔය අනිත් ආගම් වල අය අදට හඬ ආගම් වල ඕන කෙනෙකුගෙන් ඔය ආගම් වල කතරවරු ලොකු අය ඉන්නවා මෝහය කියන්නේ මොකද්ද කියලා හඬ අදටවත් ඒගොල්ලෝ මෝහය කියන එක දන්නේ නැහැ. එහෙමනම් මෝහය කියන්නේ මොකද්ද? මෝහය කියන්නේ ඇත්තටම නොදන්නකම, ඇත්ත ඇති හැටියෙන් නොදන්නකම. ඉතින් ඇත්ත කියන එකට අපි කියනවා ඇත්ත කියන්නේ චතුරාර්ය සත්‍ය. මේක තමයි ඇත්තම ඇත්ත. ඉතින් මේ චතුරාර්ය සත්‍ය නොදන්නකමට අපි කියනවා මෝහය කියලා. ඉතින් මේ චතුරාර්ය සත්‍ය දන්නකට කියනවා අපි විද්‍යාව පහළ කරගන්න. එහෙම නැත්නම් අවිද්‍යාව නැති කරගන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා. එහෙනම් ඔන්න අපිට හම්බ වෙනවා තමන් වහන්සේත් මේ චතුරාර්ය සත්‍ය ඇත්තම ඇත්ත අවබෝධ කරගෙන අපිටත් මේ චතුරාර්ය සත්‍ය කියලා දෙන කෙනෙක්. එයාට අපි කියනවා නමක් සම්මා සම්බුද්දයි කියලා. මොකද ඒ බුදුරජාණන් වහන්සේම අපිට කියලා දීලා තිනවා පළවෙනි ධර්මදේශනාවේදී තමන් වහන්සේ යම් දවසකද මේ චතුරාර්ය සත්‍ය ඇත්තමත්තක් හැටියට මේක ඇත්තක්මයි මේක කළ යුතු දෙයක් මම මේක කරලා ඉවරයි කියලා අවබෝධ කරගත්ත දවසේ තමයි සම්මා සම්බුද්දයි කියලා කිව්වේ. එතකන් කිව්වේ නැහැ. එහෙනම් ඔන්න අපිට ඒ ගුණය තේරෙනවා. සම්මා සම්බුද්දයි කියන්නේ මේ චතුරාර්ය සත්‍ය මේක ඇත්තමත්තක් මේක ඇත්තක්මයි මේක මං කළ යුතු දෙයක් මම මේක කරලා ඉවරයි කියලා පරිවර්ත තුනකින් ආකාර 12කින් අවබෝධ කරන එකට. ඉතින් මේ විදිහට අවබෝධ කරපු කෙනෙක් ඕනේ අපි සරණ. මොකද මේ ඇත්තමත්ත දන්නේ නැත්නම් අපිට අර මෝහය දුරු කරන්න බෑ. අපි ඉන්නේ මෝහය තුල. මෝහය කියන්නේ නොදන්නකම තුල. එහෙනම් අපි ඔන්න ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් හොයන්න ඕන. කවුද මේ ඇත්තමත්ත අවබෝධ කරේ අවබෝධ කරලා අපිට කියලා දෙන්නේ කවුද කියලා. ඔන්න අපිට හම්බෙනවා එකම එක ශාස්ත්‍රුන් වහන්සේ නම සම්මා සම්බුද්ධ ගුණේ තියෙන බුදුරජාණන්. එහෙනම් අපිට වෙන කවුරුස් සරණ ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි ඒ බුදුරණන්සේ සරණ යන්න ඕන. හැබැයි අපි ඒ සර් ගුණේ සරණ ගියා කියමුකෝ ඇත්තමත්තත් ඉගෙන ගත්තා. දැන් ඔන්න අපි ඇත්ත දන්නවා. මේක තමයි දුක. ඒ දුක හටගන්නේ තණ්හාවෙන්. ඇත්ත ඇති හැටියෙන් දැන් දුක නැති වෙලා ඒ දුක නැති වෙන අරිෂ්ඨය මාර්ගය දන්නවා. ඉතින් ඔක දැනගත්තට වැඩක් තියෙනවද? ඉතින් ගෙදරදොරේ වැඩ කටයුතු කරනවා අපිට තරහ යනවා. අපිට සමහර දේවල් දකින්නකොට අසහිතන. ඉතින් ලෝභයේ දේශය හැදෙනවා. එහෙනම් අර ඇත්තමැත්ත දැනගත්තා කියලත් වැඩක් වෙන්නේ නැහැ. අපි හිතමු දැන් හොඳට පීනන්න දන්න කෙනෙක් ඉන්නවා. ඉතින් එයා ගඟක් මැද්දට වෙලා ඉන්නවා වේගෙන් වතුර ගලන තැනක. ඉතින් එයා ගහගෙන යන්නේ නැද්ද? දැනගත්තා කියලා ගහගෙන යනවා නේද? එහෙනම් එයා එතන නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? පීනන්න ඕනේ. වීර කරලා පීනුවොත් තමයි යාට බේරෙන්න පුළුවන්. පීනන්න දැනගෙන නිකන් හිටියට මේ වගේ තමයි චතුරාර්ය සත්‍යත් අපි දැනගෙන නිකන් හිටියට හරියන්නේ නැහැ. ඉතින් චතුරාර්ය සත්‍ය අපේ ජීවිතේට පාවිච්චි කරේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය දැනගන්න එකට කියනවා අපි විද්‍යාව පහල කරගන්නවා කියලා. ඒක ජීවිතේට පාවිච්චි කරන එකට අපි කියනවා චරණේ හැසිරීම තියනවා කියලා. ඉතින් එහෙනම් අපි ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් හොයාගන්න වෙනවා විද්‍යාව පහල කරගෙන. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය හොඳටම ඇත්තමත්තක් කියලා දැනගෙන ඒක තමන් වහන්සේගේ ජීවිතේට පාවිච්චි කරේ කවුද කියලා. හොයලා බලන්නකෝ. එකම එක්කෙනයි හම්බෙන්නේ. අය දෙන්නෙක් හම්බෙන්නේ නැහැ. කවුද? විද්‍යාචර්ණ සම්පන්න ගුණේ. විද්‍යාව කියන්නේ අවබෝධය, අවබෝධයේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඒ අවබෝධයට අනුවම ජීවිතේ පවත්වපු එකම එක සංගුණේ තියෙන එකම එක්කෙනයි හම්බෙන්නේ විද්‍යාචර්ණ සම්පන්න ගුණේ තියෙන බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ යම් දවසකද චතුරාර්ය සත්‍ය අවබෝධ කරේ? එදා ඉඳලා අවුරුදු 45ක් යනකම් අඛණ්ඩව ශනියක් මොහොතක් නැර මේ චතුරාර්ය සත්‍යයට අනුවමයි ජීවිතේ පැවැත්වේ. යම් දවසකද පිරුණම් පෑවේ එදා වෙනතෙක්ම. එහෙනම් ඔන්න අපිට හර සරණ යන්න කෙනෙක් හම්බ වෙනවා. ඉතින් අපිත් එහෙනම් ඒ බුදුරජාණන්සේ සරණ ගිහිල්ලා ඒ බුදුරජාණන්සේ විද්‍යාචර්ණ සම්පන්න ගුණේ තියෙන බුදුරජාණන්සේ කොහොමද අපිට කීවේ චතුරාර්ය සත්‍යයට අනුව ජීවිතේ පවත්වන්න? ඒ බුදුරජාණන්සේ අපිට උපදෙස් දුන්නේ ඇහෙන් රූප දකින්නකොට, කනෙන් ශබ්ද අහනකොට, නහයෙන් ගඳ සුවඳිනකොට, දිවෙන් රස විඳිනකොට, කයෙන් පහස ලබනකොට, හිතට ධම්මයක් එනකොට චතුරාර්ය සත්‍යයට අනුව ජීවිතේ පවත්. ඉතින් අපිත් ඒ විදිහට කරන්න වෙනවා. එතකොටයි අපි ඒ බුදුරජාණන්සේ සරණ ගියා වෙන්නේ, පිහිට තියනවා වෙන්නේ. ඉතින් එහෙම කරනකොට මොකද වෙන්නේ? මේ චතුරාර්ය සත්‍ය ඇත්තක්මයි කියලා අවබෝධ වෙනවා. ඒකට අපි කියනවා සම්මා දිට්ඨිය කියලා. ඊළඟට අපේ හිතට කල්පනාවක් එනකොට මේ චතුරාර්ය සත්‍ය තුල අපි හිතන්න ගන්නවා. ඒකට කියනවා සම්මා සංකප්ප කියලා. ඊළඟට අපි වචනයක් කතා කරන්න යනකොට මේ චතුරාර්ය සත්‍ය ඒකට දානවා, ගලප ගන්නවා. ඒක දාලා අපි මේ වචනේ කතා එක්ක කතා නොකරනවා, එක්ක නිවැරදි කරලා කතා කරනවා. ඒකට කියනවා සම්මා වාචා කියලා. ඊළඟට අපි කයින් ක්‍රියාවක් කරන්න යනකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය දාලා ඒක නිවැරදි කරගන්න. ඒකට කියනවා සම්මා කම්මන්ත කියලා. ඊළඟට අපි ජීවත් වෙන්න නොයෙක් විදිහ උපාය යදනවා. ඒකට අපි දානවා, ඒකට කියනවා සම්මා ආජීවය කියලා. මේ පහට වීරය කරන එකට කියනවා, මහන්සි වෙන එකට කියනවා සම්මා වායාමය කියලා. ඒ මහන්සිය විනාඩි 10ක් පවත්ත ගත්තා නම් අපි කියන ඒ විනාඩි 10 ඇතුළේ සම්මා සතිය තිබුණා කියලා. ඉතින් මේ මාර්ගාංග 8 වඩන ඕනම කෙනෙකුට සම්මා සමාධිය කියන ඒ අවබෝධය එනවා. ඉතින් එහෙනම් මේකයි සල්ලි යන වැඩක් නෙවෙයි, වේදන් වෙන වැඩක් නෙවෙයි, වෙනම වෙලාවක් ඕනෙත් නැහැ, ලොකු ගැච්කමක් ඕනෙත් නැහැ. ඕනම කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් මේ ආරියෂ්ටාංගම. ඒක නිසා මේක කියනවා සුන්දර මාර්ගයක් කියලා. ඉතින් මේ සුන්දර මාර්ගය ගිහිල්ලා නිවන අවබෝධ කරගත්ත කෙනෙක් අපි හොයාගන්න ඕන අපේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට. ඉතින් අපිට හම්බෙනවා සුගත ගුණේ තියෙන ඒ සුන්දර මාර්ගය ගිහිල්ලා තමන් වහන්සේත් නිවන අවබෝධ කරනවා, අපිටත් ඒ නිවන අවබෝධ කරන ශාස්ත්‍රුන් වහන්සේ. ඉතින් අපි එහෙනම් ඒ සුගත ගුණේ තියෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන. සරණ ගිහිල්ලා අපිත් මොකද කරන්න ඕන? ඒ කිව්ව විදිහට ආරියෂ්ටාංග මාර්ගේ වඩන්න ඕන. ඉතින් එහෙම වඩනකොට මොකද වෙන්නේ? මේ ආරියෂ්ටාංග මාර්ගය කියන්නේ කෙලින්ම පාරක් නිවනට තියෙන. ඉතින් අපිට අවබෝධ වෙන්නේ නිවන. ඉතින් නිවන අවබෝධ වුණාම, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම අපි තණ්හාව නැත්තටම නැති වෙලා යනවා. මොකද මේක තමයි දුක. ඒ දුක හටගන්නේ තණ්හාවෙන්. ඇත්ත ඇති හැටියෙන් දකිනකොට ඒ තණ්හාව නැති වෙනවා කියන එක තමයි චතුරාර්ය සත්‍ය. ඉතින් තණ්හාව නැති වෙනකොට අපි ඒවට උපාදානය වෙන්නේ නැතුව, අපි ඒව පස්සේ කතා කරමු, උපාදානය වෙන්නේ නැතුව නැවත උප්පත්තියකට යන එක නවතිනවා. භව වෙන්නේ නැතුව නැවත උප්පත්තියකට යන එක නවතිනවා. ඉතින් ආයේ උපදින්නේ නැහැ. ඉතින් එහෙමනම් අපි කොච්චර මේ සංසාරේ පව් කරලද, අකුසල් කරලද? එහෙනම් අපි මේ දැන් මෙහෙම හිටියට අපිට නිරේට යන්න, තිරිසන් ලෝක වලට යන්න, සතර පායට යන්න ඕන තරම් ഇടකට තියෙනවා. බුදුරජාණන්සේ දේශනා කරන්නේ හරියට මහ ගෙදර වගේ කියලා ඒවා. ඒ කියන්නේ අපි දැන් ගෙදරින් ආපුවම කොයි වෙලාවෙද ගෙදර යන්නේ කියලා බලාගෙන ඉන්නේ. ඒ වගේලු අපි තිරිසන් ලෝක වලට යන්න බලාගෙන ඉන්නේ. බුදුරජාණන්සේ අපිට කියලා දීලා තියෙනවා අර නියපොත්තේ තියෙන පසුයෙන් පොළොවේ තියෙන පසුයි උදාහරණෙ. ඒ කියන්නේ විශාල පිරිසක් යන්නේ තිරිසන් සතර පායට කියලා. එහෙනම් අපිට ඒක 아무තු තැනක් නෙවෙයි. අපි එහෙ ඉඳලා ආවේ යන්න තියෙන්නේ එහිට. එහෙනම් අපි ඒ සතර පායෙන් නිදහස් වෙනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. මේ සතර පායෙන් විතරක් නෙවෙයි, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ හැම තැනකින්ම නිදහස් වෙන්න පුළුවන්. අපි ඔකට හොයාගන්න යන ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් කවුද ඒ වැඩේ කරලා අපිට කියලා දෙන්නේ කියලා. අපිට හම්බෙනවා හැම ලෝකයකින්ම නිදහස් වෙච්ච, නිරේටවත්, තිරිසන් ලෝකයටවත්, പ്രേත ලෝකයටවත්, අසුර ලෝකයටවත් කොහෙටවත් යන්නේ නැතුව ආය නැවත උප්පත්තියක් නොවන විදිහට ලෝකවලින් නිදහස් වෙච්ච ලෝක විදූ ගුණේ තියෙන බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ ආකාරයට අපිත් කටයුතු කරොත් අපිටත් ලෝකවලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට තියෙනවා. හැබැයි ඉතින් මේ ටික කරගන්න අපි කොච්චර වීරය කරත්, කොච්චර වුණත් අපිට බැරිකමක් තියෙනවා. මොකද අපිට අර ලස්සන දේවල් දකිනකොට ඒවට ආස හිතෙනවා, අපි අකමැති දේවල් දකිනකොට ඒවත් එක්ක අපි ගැටෙනවා, තරහ යනවා. ඉතින් ඒ නිසා අපි මොකද කරන්න වෙන්නේ? දැන් අපි හිතමු දැන් කැලෙන් අලියෙක් අල්ලන් ඇවිල්ලා අපි එයාට කීවොත් එහෙම, මේ වැලිගෝණි උස්සලා ගිහිල්ලා අර අපේ ගෙදරින් තියන්න කියලා කීවොත් එයා කරයිද? එයා කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? ඒක කරනවා වෙනකොට අපි උස්සලා පොළොවේ ගහනවා. ඉතින් ඇයි ඒ? එයා තාම කැලෙන් අල්ලගෙන ආපු හැටි විතරයි නේද? එහෙනම් එයාට වැඩක් අපි කරන්න ඕනේ. මොකද හොඳ අලිබාස්සු නැහැ කෙනෙක් අල්ලලා හීලෑ කරන්න වෙනවා. හැබැයි හීලා කරොත් අපි කියන වැඩ කරන්නේ නැද්ද? කියන ඕන දෙයක් කරයි බලන්න ධාතු කරඬුව කඳුළු හලාගෙන කොච්චර ශ්‍රද්ධාවෙන් පෙරේ පිටේ තියාගෙන යනවද නේද? ඉතින් ඒ තරමට අලියා හීලා වෙනවා. කොහොමද හීලා වුනේ? නිකන් නෙමෙයි. හොඳ අලිබාසු නැ කෙනෙක් යා හීලා කරපු නිසා. ඒ වගේමයි අපිටත් මේ ධර්මයේ කොච්චර කිව්වත් අපිට මේක තේරුම් ගන්න බැ. අපි හීලා වෙන්න ඕනි ඉස්සෙල්ලා. ඉතින් අපිව හීලා කරන්න දක්ෂයෙක් ඉන්නවා. කවුද? පුරුෂයන් දමණය කරන්න හීලා කරන්න ශ්‍රේෂ්ඨ නායකයන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්මසාරතී කුණේ තියෙන බුදුරජාණන්. ඉතින් ඒ බුදුරණන්සේ අපිව හීලා කරන්න හෙඬුවෙන් නෙවෙයි. දැන් වෙනාගම් වල නම් බය කරලා හීලා කරන්නේ. අපේ බුදුරණන්සේ අපි බය කරලා නැහැ. අනිත් ආගම් වල තියෙන අනිවාර්යෙන් එන්න ඕනේ. පල්ලියට එන්න ඕනේ, කෝවිලට එන්න ඕනේ. අපේ බුදුරණන්සේ එහෙම බය කරලා. බුදුරණන්සේ කියලා තියෙන්නේ මෙන්න මේවා හොඳයි, මේවා කරන්ඩ, මේවා කරොත් සැප හම්බෙනවා. මේවා නරකයි, මේවා කරන්ඩ එපා, මේවා කරොත් දුක් හම්බෙනවා. ඒ විදිහට බුදුරණන්සේ අපිට අනුශාසනා කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි හීලා වෙන්න ඕනේ ඒ බුදුරණන්සේගේ අනුසයිතේ. ඒ බුදුරණන්සේ අපිට කරන්න කියපු වැඩ වලට අපි කියනවා ධර්මය කියලා. ඒ බුදුරණන්සේ අපිට කරන්න එපා කියපු වැඩ වලට අපි කියනවා විනය කියලා. ඉතින් අපි ධර්ම විනය තුළ හික්මෙන්න. ඉතින් විනය කියන්නේ සිල්පද රකින්න එක. ධර්මය කියන්නේ අපි අවබෝධ කරන්න තියෙන අද මේ කතා කරන දේවල්. ඉතින් ඒ දෙක අපි කරනකොට අපිත් අර බුදුරණන්සේගේ අනුශාසනට අනුව හික්මෙනවා. එතකොට අපි බුදුරණන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී ගුණේ සරණ ගියා වෙනවා. හැබැයි ඉතින් එහෙම කරගෙන යනකොට අයත් එනවා අපිට ප්‍රශ්නයක්. මොකද ඔන්න එක එක කෙනා ඉතින් දෙවිවරු කියනවා මෙහෙම කරන්න කියලා. එතකොට දේශපාලඥයෝ කියනවා මෙහෙම කරන්න කියලා. නක්ෂත්‍රෝ යකදුරෝ බලිතොවිල් කරන අය කියනවා මෙහෙම කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම කරන්න කියලා. දැන් කවුරු කියන එකද අපි පිළිගන්නේ? අපිට කවුරු කියන එකද පිළිගන්නේ කියන එක අපි තීරණයක් කරන්න වෙනවා. කොහොමද තීරණය කරන්නේ? දැන් බලන්න අපිට මොනවද කරන්න ඕනේ? සසර දුකින් නිදහස් වෙන්න නියෝනේ. ඉතින් සසර දුකින් නිදහස් වෙන්න නම් අපිත් නිදහස් කරන්න පුළුවන්කම තියෙන එයා නිදහස් වෙලා නැන්නේ. එයා නිදහස් වෙලා නැත්තම් අපි නිදහස් කරන්න පුළුවන්ද එයාට? දැන් ඔන්න අපි නෙළුම් මල් වගේ අද්දකිනවා මේ පාර දිගේ යනකොට වාහනයකින්. ඉතින් අපේ කට්ටියක් ගිහිලා බහිනවා නෙළුම් මල් කඩන්න. ඔන්න එරෙනවා. දැන් එරිච්ච තැන ඔක්කොම. දැන් එක්කෙනෙක් කරනහම එයාට පුළුවන් ද තව එරිච්ච එක්කෙනෙක් ගොඩ ගන්න? අනුන් ගොඩ ගන්නවා තියා තමන්ඩ ගොඩ එන්නත් බෑ නේද? එහෙනම් එරිච්ච කෙනෙක් ගොඩ ගන්න පුළුවන් කාටද? මඩෙන් ගොඩ ආපු කෙනෙකුට විතරයි නේද? ඒ වගේ තමයි මේ සංසාර මඩේ එරිලා ඉන්නේ ඔක්කොම. එහෙනම් ඔය අපි කියන දෙවියෝ, බ්‍රාහ්මියෝ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, දේශපාලඥයෝ, යකදුරු, නක්ෂත්‍රකාරයෝ, බලිතොවිල් කරන අය ඔක්කොම කොහෙද එරිලා ඉන්නේ? සංසාර මඩේ එරිලා. ඒගොල්ලෝ ඊළඟට යන්නේ ඔව් ඒගොල්ල කරපු කුසල අකුසල කර්ම වලට සතර අපායට බොහෝ දුරට යන්න ඉඩ තියෙනවා නේද? එහෙනම් අපි සතර අපායට යන අයද සරණ යන්න ඕනේ සතර අපායෙන් නිදහස් වෙච්ච අයද? ඔව් ඉතින් එහෙනම් ওই අනිත්‍යාගම් වල ඉන්න දෙවියෝ බ්‍රහ්මියෝ යම් කිසි පිනක් කරලා එතන හිටියට ඒ පින ඉවර වෙන්නේ නැද්ද? ඉවරයි. ඉවර වෙච්ච දවසට සතර අපායට. එහෙනම් අපි ඒගොල්ල පස්සේ ගියොත් සතර අපායට. එහෙනම් අපි කවුද සරණ යන්න ඕනේ? කවුරු හරි කමක් නැ පුජ්‍යලයක් ඉන්න ඕන තමනුත් සන්තරකාන්තරෙන් එගොඩ වෙලා සතරක අපිවත් එකට කරන්න පුළුවන් කෙනෙක්. කවුද යා? එකම එක්කෙනයි හම්බෙන්නේ. කවුද? දෙවි මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ වූ සත්තා දේව මනුස්සානන් ගුණේ තියෙන බුදුරජාණන් වහන්සේ. ඉතින් එහෙනම් අපි වෙන කවුරුත් සරණ යන්න බෑ. වෙන කවුරුත් කියන දේවල් අහන්න බෑ. නක්ෂත්‍ර වලට යකදුරන්ට බලිතොවිල් කරනාට නේද? ඒ කිසි කෙනෙකුට අපිට අවනත වෙන්න බෑ. අපිට එකම එක ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරාද ඒකේ ආකාරයටම පිළිගත්තොත් තමයි මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේ ටික කරගෙන ගියත් අපිට ආයෙ ප්‍රශ්නයක් එනවා. කොහොම ධර්මය අපිට? ඉතින් ධර්මය කොහෙන්ද අපි හොයාගන්නේ නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන් වහන්සේ පිරිනම් පාන මොහොතේ මේ ධර්මයේ ශාස්ත්‍රුත්වයේ තියාගන්න පිරිනම් පැවට කමන්නේ මම නැතුණාට ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට තියාගන්න එතකොට ඔයගොල්ලන්ට මේ නිවන අවබෝධ කරන්න පුළුවන් කියලා. ඉතින් අපි අද කරන්නෙත් ඒකයි මේ ධර්මයේ ශාස්ත්‍රුත්වයේ තියාගෙන තියෙනවා. එහෙමනම් අද අපිට බුදුරජාණන්සේ ජීවමානයි. මොකද ධර්මයේ ජීවමානයි. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? අපි බලන්න ඕනේ කොහොමද මේ ධර්මය අපි අවබෝධ කරන්නේ, කොහොමද බුදුරජාණන්සේ අවබෝධ කරේ කියලා. බලන්න බුදුරජාණන්සේ දත් ඔය ධර්මය අවබෝධ කරන්න කොච්චර කල් ගියාද? අසංකේය කල්ප ලක්ෂ 4ක් ගියා. අසංකේය කල්ප ලක්ෂ 4ක කරපු ආර්ය පරිශ්‍රණයක ප්‍රතිඵලයක් හැටියට තමයි ධර්මය අවබෝධ කරේ. එහෙනම් අපිට කොච්චර කල්යයිද? ඒ වගේ දක්ෂයෙකුට එච්චරයි. හැබැයි එහෙම අවශ්‍ය නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ දන්නවා එච්චර කාලයක් ආර්ය පරිශ්‍රණයක් කරලා ඒක අවබෝධ කරගෙන කොයි විදිහට කිව්වොත් අපිට තේරෙන්නේ කියලා. ඉතින් සමහරවොන්න ගාථා දෙපද කියනකොට සෝවාන් වෙනවා, රහත් වෙනවා. ගාථා හතර පදේ කියනකොට සෝවාන් වෙනවා, පුංචි කෙටි සූත්‍රයක් කියනොත් රහත් වෙනවා. එහෙනම් එයාගොල්ලෝ සිල් රෙදි අඳින්නෙත් නැහැ, දරපතුරු පිටින් රහත් වෙච්චා ඉන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේට හැකියාවක් තියෙනවා කොයි විදිහට කිව්වොත් අපිට තේරෙන්නේ කියලා දෙන්න. ඉතින් ඒ නිසා අපි කියනවා බුදුරජාණන් වහන්සේට බුද්දයි කියලා, අපේ බුද්ධියට ගෝචර වෙන්න ධර්මයේ දේශනා කරන්න ගන්න නිසා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරලා තියෙනවා නම් අපි ඒක හොඳට අහන්න ඕනේ. අහලා නිතර නිතර මතක තියාගෙන නිතර නිතර කල්පනා කරලා නුවණින් මෙනෙහි කරලා අපේ ජීවිතය තුළ මේ ධර්මය අවබෝධ කරගන්න. එතකොට අපි බුදුරජාණන් වහන්සේ බුද්ධ ගුණේ සරණ ගියා වෙනවා. ඉතින් එහෙම සරණ ගිහිල්ලා අපිට ඕනනම් අනාගාමී වෙන්න පුළුවන්. හැබැයි ඒත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද අනාගාමියටත් තියෙන ප්‍රශ්න තමයි මාන කියලා සංයෝජනයක් ඉතුරු වෙන. ඉතින් මාන්නේ. මාන්නේ අපිට නැද්ද? ඕනතරම් තියෙනවා නේද? මාන අපි ගාව තියෙනවා. එක්කෝ අපි මාන්නේ තියාගන්නවා අපි දක්ෂයි කියලා, එහෙම නැත්නම් අපි ලොකුයි කියලා, එහෙම නැත්නම් අපි අනිත්ය වගේ සමානයි කියලා, එහෙම නැත්නම් අපිට මොකුත් බෑ, අපි පුංචි පල්ලෙහයි කියලා මාන තියාගන්න. ඔය තුනම මාන. ඉතින් එහෙනම් ඔය මාන නැත්තටම නැති වෙන්න ඕනේ. මානයක් තිබ්බොත් මොකද වෙන්නේ? මාන්නේ තියාගෙන හිටියොත් මට සල්ලි තියෙනවා, මට ලොකුකම් තියෙනවා, මට උගත්කම් තියෙනවා, ලස්සන තියෙනවා, කුලේ හොඳයි. එහෙම අපි මාන්නේ තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? බලන්න නිවන ආબોධ කිරිල්ල කොහොම වෙතත් අර තෝදෙය බ්‍රාහ්මණයා මාන්නෙන් හිටිය බුදුරණාහිට වැන්දේවත් නැහැ. ස්මාන්නක්කාරේ. ඉපදුනේ ඒ ගෙදරම බල්ලෙක් කියලා නේද? එහෙනම් මාන්නේ තියාගෙන හිටියොත් අපි තිරිසන් ලෝක වලට යනවා. එහෙනම් අපිට තිරිසන් ලෝක වලින් නිදහස් වෙන්නත් ඕනේ. ඒ වගේ නිවන ආબોධ කරගන්න කවමදාකවත් බෑ මේ මාන්නේ තියාගෙන. ඉතින් අපි එහෙනම් මාන්නේ නැති කර දැන් අපිට මාන්නේ එන්නේ ඇයි? අපේ චූටි මොනවා හරි ගුණයකට නේද? ඉතින් අපේ දක්ෂකමක් තියෙනවා නම් මාන්නේනවා. ලස්සන නම් මාන්නේනවා. සල්ලි තියෙනවා නම් මාන්නේනවා. කුලේ හොඳ නම් මාන්නේනවා. උගත්කමක් තියෙනවා නම් මාන්නේනවා. අපි නිරෝගී නම් මාන්නේනවා. අපි තරුණ නම් මාන්නයක් වෙනවා. ඉතින් මාන එන්න හේතු තියෙනවා. ඉතින් එහෙනම් අපේ චූටි ගුණයක් තිබුණොත් අපි මාන්නේ ඉදිමිලා පිම්බිලා ඒකෙන්ම විනාශ වෙලා යනවා. ඒකෙන්ම සතරපැටනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපිට ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ඕනේ. මාන්නේ නැත්තට නැති කරපු එක්කනේ. මානය කියන එක නැත්තටම නැති කරපු ශාස්ත්‍රඥ. ඉතින් බලන්න අනිත් ආගම් වල ඉන්න ශාස්ත්‍රවරු සමහර ආගම් වල ලාංඡනේ තමයි කඩු දෙක. මේ පිටුන ලෝකේ වැඩිම පිරිසක් ඉන්න ආගමක් තියෙනවා. ඒ ආගමේ ලාංඡනේ කඩු දෙකයි. මරලා හරි කමක් නැහැ ආගම් පතුරව පල්ලා. ඒ විදිහටයි ඒගොල්ලෝ කඩු දාලා තින්නේ ආගම් ලාංඡනේ හැටිට. ඉතින් මොකද මාන්නේ නේද? එකේ මාන්නේ තමයි. ඉතින් එහෙනම් සමහරගේ ත්‍රිශූලේ ඇයි මාන්නේ නේද? ඉතින් එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මාන්නේ නැත්තටම නැති කරපු ශාස්ත්‍ර කෙනෙක් හොයන්න ඕනේ. ඔන්න බලන්න එක්කෙනෙක් ඉන්නවා. එයාගේ වැඩ කටයුතු දිහා බලන්නකෝ. මාන්නේ තියෙනවද කියලා? ඔන්න ඒ ශාස්ත්‍රඥ වහන්සේ මේ ඒ ශාස්ත්‍රඥ වහන්සේට මීට කල්ප 100කට කලින් රහත් වෙලා පිරිනම් පාන්න තිබුණා. හැබැයි අපු වෙනුවෙන් කල්ප 100ක් දුක් විඳා. අපි වෙනුවෙන් දුක් විඳලා ඒ ශාස්ත්‍රඥ වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පින්ඩපාත චාරිකා වෙනවා. බොහොම සුළු කාලේ අවුරුදු 45 ජීවත් වෙන්න තියෙන්නේ බුද්ධත්වයට පත් වෙලා. ඉතින් පින්ඩපාත යනවා. මෙච්චර විශාල ඉන්දියාවේ, ඔච්චර සල්ලිකාරු කර ඉන්න ඉන්දියාවේ පින්ඩපාත ගියම් පින්ඩපාත හම්බෙන්නේ නැහැ. හොඳයි අපිට ඔය වැඩේ වුණා නම් අපි මොකද කරන්නේ? බයිනවා නේද? සටම් පාට කියාගෙන යනවා, පත්‍ර වලට දානවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මොකද කරේ? නිශ්ශබ්දෝ නිරාහාරෝ හිටියා. හිතන්නවත් ගියේ නැහැ. හිතුවනම් මොකද වෙන්නේ? දෙවියෝ ඒක දැනගෙන කරදර වෙයි දාන දෙන්න කියලා. ඉතින් නිශ්ශබ්දෝ නිරාහාරෝ හිටියා. දවසක් දෙකක් නෙමෙයි, තුන් මාසයක් දාණි හම්බුනේ නැහැ වේරංජනාවේදී. නිශ්ශබ්දෝ නිරාහාරෝ හිටියා. යවහල් ආනන්ද මොනවද කොටනවා හෙන්නේ? භාග්‍යතුන් වහන්සේ අර මේ මොනවද ඒවට කියන්නේ? යවහල් කියන්නේ අපි කියන්නේ මේ අස්සෙන්ට දෙන්නේ යවහල්. මේ බාර්ලි. බාර්ලි වතුර තමයි ඈ. ඉතින් බාර්ලි කොටනවා. ඉතින් බාර්ලි අපි කන කෑමක් නෙවෙයි නේද? බාර්ලි තම්බල අපි විසි කරනවා. අදටවත් කන්නේ නැහනේ. බුදුරජාණන් ආ යවහල් හොඳයි. ඒවා ගම්මු දාන්නට. මොකද මේ තුන් මාසයක්ම දාන්නේ නැහැ. ඉතින් බුදුරණන්සේ සටන් පාට කිව්වද? කාටවත් දොස් කිව්වද? කිසි කෙනෙකුට දොසක් කිව්වේ නැහැ. දාන්නට ආරාධනා කරා බමුණු. ඒ ආරාධනටයි ගියේ. නමුත් ඒගොල්ලෝ දාන්නේ දුන්නේ නැහැ. කවදාවත් දොස් කියලා නැහැ. ඉතින් ඇයි ඒ? බුදුරණන්සේට මාන්නයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේට 이르දි නැද්ද? ඕන තරම් තියෙනවා. මවන්න බැරිද? ඕන දෙයක් මැව්වේ හැකි. කවදාවත් එහෙම මවලා දාන අර. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පින්ඩපාත චාරිකාය වඩිනවා. දැන් අපි එහෙමනම් කොහේ හරි යන්න කලින් අහනවා. එහෙ කොහොමද දින්ඩ තනක් තියෙනවද? කාමර තියෙනවද? මඳුරු දැල් තියෙනවද? ෆෑන් තියෙනවද? ඇඳන් තියෙනවද හොඳට නේද? වැසිකිලි තියෙනවද? වතුර තියෙනවද අහනවා. බුදුරජාණන් වහන්සේ කොහොමද යන්නේ පින්ඩපාතය? හතක්ම සිය ගණන් පයෙන් වඩිනවා. හැන්දාවට කොහෙද නවතින්නේ? ආයි කාගෙන්වත් අහහ ලෑසි කර කර හිටිනේ වළං හදන ශාලාවක වළං හදන ශාලාවක පැදුරු කඩමල් ලද්දාගෙන තමයි සැතපුණා කියලා ඒ ජාතක මේ ධර්ම කතාවල තියෙන්නේ. ඉතින් ඇයි බුදුරජාණන් වහන්සේ වළං හදන ශාලාවල පැදුරු කඩමල්ලක සැතපෙන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේට බැරි දිර්දියෙන් මවා ගන්නද? ඔන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙක් ඉන්නෝ. එයාගේ නම තමයි රේවත පුංචි හාමුදුරුව අවුරුදු 7යි වයස. ඉතින් රේවත පොඩි හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක්. සරියොත් මහ රහතන් වහන්සේගේ බාල මල්ලි. බුදුරජාණන් වහන්සේත් සංඝයා වහන්සේලා 300 කට කදිරවණේට වඩිනවා කිව්වාම රේවත හාමුදුරුව කල්පනා කරා මේ මහා කැලේ මම මොනවා කරන්නද බුදුරජාණන් වහන්සේට? සංඝයා වහන්සේලා 300 කට මෙතන කොහොම ඉන්නද මේ කටුකොඩේ? ඉතින් රේවත හාමුදුරුව 이르දී මවනවා ආරාම මවනවා දානශාලා මවනවා පැම්පකුණු උයන්වතු ඔක්කොම 이르දී මවලා බුදුරජාණන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් සත්කාර කරනවා. ඉතින් එක සංඝයා වහන්සේ වයස වැඩි හිටි සංඝයා වහන්සේ යා මාර්ගඵල ලැබලා නැහැ. එයා රහිතුවා මේ පොඩි හාමුදුරුව රජුත් මාඳුරන්ගේ පොඩි මල්ලේ අපි මේ බලණ්ඩාවට මෙයා මහා සල්ලිකාරයෙක් රජෙක් වගේ ඉන්න කෙනෙක් මේගොල්ලෝ ඒ වගේ සල්ලිකාරව බලන්නනේ අපි මේ ආවේ මෙච්චර කැලේ දුක් ඉඳගෙන කියලා එයාට හිතුණා. බුදුරජාණන් වහන්සේ දැක්කම එයාගේ හිතුවිල්ල දැකලා බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරා එයාගේ සිරෙප්පු දෙක අමතක වෙන්න කියලා. ඉතින් සිරෙප්පු දෙක අමතක වෙලා ගියා. මගට ගියා මතක් වුණා සිරෙප්පු දෙක. ඊට පස්සේ අවසර ගත්ත සිරෙප්පු හා ගිහිල්ලා ඉක්මනට අරන් එන්න කිව්වා. මෙයා ගිහිල්ලා සිරෙප්පු දෙක බලන්න යනකොට අර තිබිච්ච මාලිගා පැම්පකුණු යන් අතු මුකුත් නැ කටුවත්තක එල්ලිලා තියෙනවා සිරෙප්පු දෙක. එතකොට මෙයාට තේරෙනවා එහෙනම් මේ අපිට මවලා දීපු තියක් මිසක් තිබිච්ච දෙයක්. ඉතින් බලන්න අවුරුදු 7ක් වයස තමන් වහන්සේගේ ශ්‍රාවකෙන් මේ වගේ විෂකර්ම වැඩ කරන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේට කොයිතරම් ඒවා මවන්න පුළුවන්ද? ඒ වුණාට 10 කාමරයක් මවාගෙන වැඩ හිටියා කියලා තියෙනවද? නෑ නේද? කොහෙද වැටේ ඉන්නේ? ගහක් යට තනකොළ ටිකක් දාලා ඒක තමයි රැයල වෙනකන් සැතපෙන්නේ. මේ ලංකාව වගේ නෙමෙයි. හරි සීතලයි. පායන කාලේට හරි රස්නේ. මැසි මඳුරෝ කියන්න බැරි තරම්. ඉතින් ඇයි බුදුරණන් සේව කරන්නේ? බුදුරණන්සට තියෙනවා ඒවා දරාගන්න දක්ෂතාවයක් තියෙනවා, හැකියාවක් තියෙනවා. ඇයි ඒ? මාන්නය කියන එක නැත්තටම නැති නිසා. ඉතින් මාන්නය තිබුණොත් තමයි දරාගන්න බැරි. කෑ ගහන්නේ, රණ්ඩු කරන්නේ, සටන් පාට කියන්නේ, ඉල්ලීම් ඉල්ලන්නේ මාන්නය තිබුණා. ඉතින් මාන්නය නැත්තම් ඒව ඕන එකක් දරා. ඉතින් අපිට චූටි ගුණයක් දරා ගන්න බැරුවනේ අපි ඒ ගුණෙන් විනාශ වෙලා යන්නේ. හැබැයි බුදුරණන්සට චූටි ගුණ නෙවෙයි, ගණන් කරන්න බැරි, ගාණෙන් කියන්න බැරි, සංඛ්‍යාත්මකව කියන්න බැරි අනන්ත ගුණ තියෙනවා. ඉතින් ඒ හැම ගුණයක්ම දරා ගන්න බුදුරණන්සේ වාග්්‍යවන්තයි. එහෙමනම් අපි සරණ යන්න ඕන කෙනෙක් වොන්න අපිට හම්බ වෙනවා. කවුද? භගවා ගුණේ තියෙන බුදුරජාණන්සේ. එහෙම සරණ ගිහිල්ලා අපිත් අපේ මාන්නේ නැත්තට නැති කරගන්න ඕනේ. එහෙම වුණොත් අපිට අර අන්තිම සංයෝජන තුන මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ අන්තිම සංයෝජන තුන දුරු කරලා රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන්සේට අනන්ත ගුණ තියෙනවා. අපිට ඒ අනන්ත ගුණ ඉගෙන ගන්න බෑ. ඒව ඉගෙන ගන්න ගියොත් අපිට කියන්න බැරි තරම් කාලයක් ඇයි? අසංකීය කල්පලක්ෂ 20ක් යයි. අපිට එච්චර මේ සංසාරේ දුක් විඳින්න බෑ. ඉතින් බුදුරජාණන්සේ අපි කෙරේ කරුණාවෙන් උඹලා අනන්ත ගුණ ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ ගුණ 9ක් තියෙනවා. මේ 9 හොඳට ඉගෙන ගන්න, මේ 9 ඔයගොල්ලගේ ජීවිතවලට හවුල් කරගන්න, ජීවිත තුල මේක වඩන්න, ඔයාට ඉක්මනින් රහතන් වහන්සේ කෙනෙක් වෙලා මේ සියලු දුක්ඛ කන්දයන් නිම කරගන්න පිරුණම් පාන්න පුළුවන් කියලා බුදුරජාණන්සේ පිට දේශනා කරා. එහෙනම් බුදුරජාණන්සේගේ අනන්ත ගුණ අතුරෙන් අපිට තෝරලා කියලා දෙන්නා වූ නවරහදී බුදුගුණයන් සරණ යාමට ලැබීම වාග්යක්. බුදුරජාණන්සේගේ නවරහදී බුදුගුණයන් මන් දිවි හිමියෙන්ම සරණ යනවා. නවරහදී බුදුගුණයන්ට මම වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා කියලා නමස්කාර පාඨයක නමෝ තස්ස භගවතු වරහතු. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සංසාර දුකින් නිදහස් වෙන්න නම් අපි එකම මාර්ගය තියෙන ආර්ය ශ්‍රැණි මාර්ගේ වඩන්න ඕනේ. ඒ ආර්ය ශ්‍රැණි මාර්ගේ වැඩිමිට උපකාරයක් පිණිස තිසරණ සහිත ආජීව අට්ටමක සීලයේ සමාදන් වීමට ලැබීම වාග්යක්මයි කියලා හදවතින් නැගෙන සාදුකාරයක් දෙන්න. අපි බුදුරජාන් වහන්සේට වන්දනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාදු සාදු සාදු. සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. සාදු සාදු සාදු. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමේටිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණෙයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්වාති. සාදු සාදු සාදු. හොඳයි වාසනාවන්ත පින්වතුනි, අපි අද ලොකු අදිෂ්ඨානයකින් අපේ ගෙවල් දරවල තියෙන හැම රාජකාරියක් වැඩ කටයුත්තක්ම පැත්තකින් තියලා ලොකු කැපවීමකින් අපි බලාපොරොත්තුවක් ඇතුව තමයි මේ ස්ථානෙට අපි රැස්ුනේ. මොකද අපි කොහොම හරි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න. ඉතින් මේ ධර්මය අවබෝධ කරන්ඩ යන තැන අපිට මුලින්ම හම්බෙන දෙයක් තමයි, ගැටලුවක් තමයි මේ අනිත්‍ය හොඳට අපි වටහා ගන්න ඕන. ඉතින් අපි අද කොහොම හරි මේ රැයලි වෙනකන් හරි කමක් නැහැ කතා කරලා මේ අනිත්‍ය කියන එක වටහා ගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් ඒක තමයි අපිට අද දවසේ තියෙන අභියෝගය. හැබැයි මම කතා කරන එක හැමදාම කරන දෙයක්, ඒ නිසා අද වැඩිපුර කතා කරන්න ඕන මේ පින්තුම්. අපිට තේරෙනවා නම් තේරෙනවා කියන්න, තේරෙන්නේ නැති තැන් පැහැදිලිවම කියන්න එක තේරෙන්නේ නැහැ කියලා. මොකද අදින් පස්සේ අපිට අය බොරු කර කර හැමදාම අපිට තේරුම් ගන්න මේ පින්තුම් තේරුම් ගන්න පිටා එනවා මේ ගමට. ඒ ඇවිල්ලා ධර්මයේ කතා කරනවා, සිල් සමාදන් වෙනවා, සාකච්ඡා කරනවා. ඉතින් එහෙම කරලා ඒගොල්ලෝ සතුටෙන් යනවා. අපි හැමදාම ඒ දිහා බලන් ඉන්නවා. අපිට කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. අපිට එයා හිතන්නත් බැහැ. ඉතින් අපි ඒ අතින් ලැජ්ජ වෙන්න ඕන. ඒක ඇත්තටම අපේ වැරද්දක් නෙමෙයි. අපිට හරියට මේකට අවස්ථාවක් හම්බුන්නේ නැහැ. තේරුම් ගන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. සාකච්ඡා කරන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. අපිට තේරෙන හැටියට කියලා දෙන්න දක්ෂයෙක් නැහැ. ඕකයි තියෙන වැරද්ද. බුදුරජාණන් වහන්සේ හිටියා නම් මේ කාටවත් ඔය ප්‍රශ්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔක්කොටම තේරෙන්න කියලා දේ. ඉතින් තේරෙන්න කියලා දෙන්න දක්ෂයක් නැති එකයි ප්‍රශ්නේ. ඉතින් ඇත්තට මේක මේ අද කාලේ තියෙන ප්‍රශ්නයක්. ඒ කාලේ නම් රහතන් වහන්සේලා හිටියා, ඒ ඇයිට පුළුවන් ඕන කෙනෙකුට ධර්මයේ කියලා දෙන්න. ඉතින් අද ඒ රහතන් වහන්සේලා හිගයි. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරමු කොහොම හරි අපි කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරලා මේ ධර්මයේ තේරුම් ගන්න. ඊළඟ වතාවේ අපි සිල් සමාදන් වෙනකොට හරි හරියට අනිත් අය වගේම අපිටත් කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි හරියට අනිත් අයට වගේම අපිටත් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද අපි තමයි මහන්සි වෙන්නේ. අපි තමයි ඒගොල්ලන්ට කැම්පින් හදලා දෙන්නේ. අපේ සල්ලි එකතු කරලා තමයි ඒගොල්ලන්ට අපි සලකන්නේ, ආගන්තුක සත්කාර කරන්නේ. අපි තමයි හැමදාම ඇවිල්ලා මේ මලු හැමදින්නේ සුද්ධ පවිත්‍ර කරන්නේ. ගිය අපි පටක් දැන් තුන් මාසයකට විතර කලින් කියන්න බැරි තරම් මහන්සිලා මේ ඔක්කොම සුද්ධ පවිත්‍ර කරා මේ හැම දෙයක්ම හේතුව ඉතින් අපි ඔක්කොම කරනවා හැබැයි ඒ වගේ ඵල ප්‍රයෝජන ගන්න වෙන අය පිටගම් වල ඇවිල්ලා ඵල ප්‍රයෝජන ඉතින් මේ தත්ත්වය තවදුරටත් අපි තියන්න ඕනේ අපිත් කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්න ඕන මේ පින්තුන්ට මතක ඇති එක සරයක් ඔය ස්වාමීන් වහන්සේලා මං කෙටියෙන් කියන්නම් කට්ටියක් භාවනා කරන්න ඕනේ කියලා වන කැලෑ ප්‍රදේශයක ගම් ප්‍රදේශයකට ගියා බුදුරජාණන් වහන්සේගේ අවසරය අරගෙන. ඉතින් ඒගොල්ලෝ කට්ටියක් ගිය 7-8 දෙනෙක් ගියා එතන පිරිසක් ගියා. ගිහිල්ලා ඒ ළඟ ගෙදරක අම්මා කෙනෙකුට කිව්වා අර අපිත් ගිහිල්ලා අපේ කනනවනට කියන්නේ නේද? අනේ අපේ කට්ටියක් එනවා කැම ටිකක් දෙන්න කනනවන ඕන ගානක් හදලා ඕන වෙලාවට ගෙනදෙන්න. ඉතින් ඒ වගේ එහෙ අම්මා කෙනෙක් හිටියා ආ මන් දෙන්නම් කැම කියලා. ඉතින් ඒ අම්මා කැම දෙන්න පොරොන්දු වුණා. ඉතින් ඔන්න පළවෙනි දවසේ මේ ස්වාමීන් වහන්සේලා කරපු වැඩේ ගිහිල්ලා ඉතින් කතා බහ කරගෙන ඉදුන් හිටුන් හදාගෙන එක එක්කෙනා භාවනා කරන්න ගත්ත තැන් තැන් වලට ගිහිල්ලා මේ අම්මා කෑම හදාගෙන එනකොට අර එකට ආපු ස්වාමීන් වහන්සේලා දැන් තැන් තැන් වල විසිරිලා මේ අම්මට හරි දුකක් ඇති වුණා. අනේ මේ මිනිස්සුන්ගේ හැටි සමගියක් නැතිකම එකට හොඳට කතා කරගෙන වන්න දැන් තැන් තැන් වල ගිහිල්ලා වාඩි වෙලා මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති යමනාපයක් වෙන්න ඇති මේගොල්ලන් හරියන්නේ මේගොල්ලන්ට මේක කියලා අවවාද කරන්න ඕනේ කියලා දැන් හා අර ස්වාමීන් වහන්සේලා කිව්වා හදිස්සියක් වුණොත් අම්මේ මේ ගෙඩිය ගහන්න කියලා ටකයක් හදලා දුන්නා මේක ගහන්න කියලා සද්දෙට. ඉතින් මේ අම්මා කර පෙඩික්මන්ට අර ගෙඩිය ගහ. ඉතින් අර ස්වාමීන් වහන්සේලා දුවගෙන ආවයි කියලා. ඇයි අම්මා හදිස්සියක්ද? නෑ පුතේ මොකද්ද මේ කරන එකේ තේරුම? ඔයගොල්ලෝ සන්තෝෂයෙන් එකට ආවා. දැන් ඇයි එහෙම විරසක වෙලා තැන් තැන් වල ගිහලා? නෑ අම්මේ අපේ එහෙම විරසකකමක් නෑ. අපි මේ භාවනා කරනවා කිව්ව භාවනා ඒ මොකද්ද අපි දන්නේ නැහැ මේකක් කියලා කිව්ව මේකයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා මෙහෙම භාවනා කරන්න මොනවද ඉතින් ඔයගොල්ලෝ කරන්න කිව්වා ඉතින් කිව්වා අපි අනිත්‍ය වඩනවා කොහොමද අනිත්‍ය වඩන්නේ මේ අපි අද කතා කරන හැටියට ඒ ස්වාමීන් වහන්සේලා කියලා දුන්නා මේ අම්මා නිශ්ශබ්දව ගෙදර ගියා ගෙදර ගිහිල්ලා දැන් කෑම හදනවා හදලා මොකද කරන්නේ අනිත්‍ය වඩනවා ඉතින් අන්තිමට මොකද උනේ අර ස්වාමීන් වහන්සේලා හිතනවා අර ගස්සල කොස් තියෙනවා අනේ අපිට කොස් හම්බෙනවා නම් කියලා හිතෙනවා හිතපු ගමන් මෙන්න දානට කොස් ඈ ඉතින් දැන් ස්වාමීන් වහන්සේලාට හරි සැකයි කොහොමද අපි හිතනේවා මේ මෑණියෝ දැනගන්නේ කියලා ඉතින් ඒ වෙනකොට මොකද වෙලා තියෙන්නේ ඔව් ඒ මෑණියෝ මාර්ගඵල ලැබලා අර ස්වාමීන් වහන්සේලාට කලින් ඒ මෑණියෝ මාර්ගඵල ලැබලා එහෙනම් මේක කරන්න බැරි දෙයක්ද ඕන කෙනෙකුට කරන්න පුළුවන් මේක ඉතින් ඊට පස්සේ කතාව තව දිගට තියෙනවා ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ආපහු වස් කාලේ ඉවර වෙලා ආපහු වැඩියා බුදුරජාණන් වහන්සේට කිව්වා භාග්‍යතුන් වහන්සේ මෙහෙම දෙයක් වුණා එක මෑණි කෙනෙක් මෙත් අපි අනිත්‍ය ගැන කියලා දුන්නා අන්තිමට අපිට කලින් ඒ මෑණියෝ මේ මාර්ගඵල ලබන්න ඇති කියලා ඉතින් කිව්වහම බුදුරජාණන් වහන්සේ ඒක ස්ථිර කරා ඒ මෑණියෝ මාර්ගඵල ලැබලා තියෙනවා කියලා ඕක අහගෙන හිටියා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් වැඩියා ඔතෙන්ද ඉතින් එයාලා ඒ ස්වාමීන් වහන්සේ එතනදී රහත් වුණා රහත් වෙලා ඒ ස්වාමීන් වහන්සේ මෑණියන්ට ධර්ම දේශනා කළ ඉතුරු හරියත් එයාගේ අර අන්තිම සංයෝජනත් නැති වෙන්න ධර්මිකල එයා රහත් කරලා තමයි ගියේ. ඉතින් ඒකට හේතුව ඊට කලින් ආත්මභාවයක එයාගේ ජීවිතය ගලවලා දුන්න කතාවක් ඒ සඳහන් වෙන අට කතාවල. ඉතින් කොහොම හරි අපි තේරුම් ගන්න ඕන එහෙනම් ඒ කෑම හදන්න පුළුවන් ඒ මෑණියන්ටත් මේක රහත් වෙන්න පුළුවන් නම්. ඉතින් අපිට බැරිද? අර අවුරුදු 120ක් වයසේ තියෙන රාද ඉඳුල් බච්චක් ආයඳලා 120 දී පැවිදි වෙලා රහතන් වහන්සේ කෙනෙක් වුණා නම් අපිට බැරිද? පුළුවන් නේද? මේකට උගත්කම් ඕනේ. ඔය සුනීතල සෝපාකල ඉස්කෝලේ ගියාය නෙමෙයිනේ නේද? එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් බොහොම පුංචි වැඩක්. ඇත්තටම මේ පින්වතුන් යම් දවසක මේ ධර්මයේ තේරුම් ගත්තොත් එදාට මේ පිංගතුන්ට හරි ලැජ්ජාවක් ඇති අනේ මේ චුට්ට දන්නේ නැතුවනේ අපි මෙච්චර කාලයක් සංසාරය ආයේ චූටි තැනක් නිවැරදි කරගන්න තියෙන්නේ එක තැනක් චූටි තැනක් නිවැරදි කරන්න තියෙන්නේ ඕක කරන්න තමයි අපි මේ මහා වීරයක් කරන්නේ ඉතින් ඒ අපේ තියෙන අකුසලේ නිසා අදක්ෂතාවය නිසා ඇත්තටම එක ක්ෂණයෙන් තේරෙනවා හරි දක්ෂයෙක් හිටියොත් එක ක්ෂණයෙන් එක්කෙනෙක් කර්ණංකාරයෙක් හිටිය විජ්ජාකාරේ එයා උණ ගහේ කර්ණමක් ගහලා අඩි 60ක් උසතර උස උණ ගහක් කර්ණමක් ගහලා ආපහු කකුල් තියනවා උණ ගහ උඩ. එයා උඩ කර්ණම් ගහන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ බැලුවා කර්ණම් ගහන වෙලාවේ හොඳට හිත තියෙන වෙලාව දෙයක් කිව්වොත් ධාර්මණය කරගන්න පුළුවන්. ඒ වෙලාවේ හිතේ නීවරණ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ යටේ ඉඳන් ධර්මය දේශනා කරා. කර්ණම ගහලා අනිත් පැත්ත කකුල් තියන රහතන් වහන්සේ කෙනෙක්. එහෙනම් වැඩක් කළ යන වැඩකුත් නෙමෙයි මේක නේද? චූටි තනක් තියෙන අවබෝධ කරන්න මේක. ඉතින් ඒ නිසා මේ පින්වතුන් කවදාවත් හිතන්නේ අපිට බෑ කියලා. එහෙම බැරි නම් අද ටෙලිග්‍රෑම් එකක් බලාගෙන ගෙදරට වෙලා හොඳට සැපසේ කාලා බීලා පුරවගෙන නිදා ගන්නවා මිසක් මෙතෙන්ට එන්නේ නැහැ. ඇයි අපි මෙතෙන්ට ආවේ? සල්ලි දුන්නත් දෙනවද කවුරුත්? නැහැ. අඩු වශයෙන් තේ එකක්වත් දෙනවද සමත්ය? එහෙත් පොරොන්දුවක් නැහැ නේද? උත්සාහයක් කරලා බලමු නේද? ඉතින් අනිල් පුතා නම් කිව්වයි 7-8 දිනක් එයි අපි තේ ටිකක් දෙමු කියලා. දැන් 7-8 දිනකට වැඩි වෙනවා නේද? එහෙනම් අපි කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඇයි ආවේ අපි? අදිෂ්ඨානයක් කරගෙන මේ කොහෙන්ද මෙහෙම ශක්තියක් ආවේ හිතට? මේක සංසාරේ පුරුදු කරපෑ. එහෙනම් අපි අද විතරක් නෙවෙයි මේ සංසාරේ ඕන තරම් බණ භාවනා කරලා ඇති. ඕන තරම් ධාන ලාභය වෙලා ධාන වඩලා ඇති නේද? හැබැයි අපිට චෝටි අඩපාඩුවක් තිබුණා. මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය තේරුන්නේ නැහැ තාම. ඒ වුණාට අපි වීරය කරලා තියෙනවා, මහන්සි වෙලා තියෙනවා. එහෙනම් අපිට අද සමහරලාට ඒකේ ඵල නෙලා ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් අපි අද හොඳ අදිෂ්ඨානයකින් කොහොම හරි වැඩේ කරනවා කියලා පටන් ගන්නක් ගම්මු. අපි අද කතා කරන්නේ අනිත්‍ය ගැන. ඒකට හේතුවක් තියෙනවා. මොකද අපේ දැන් අපේත් එක්ක ධර්මය ප්‍රගුණ කරන අය සුළු පිරිසක් ඉන්නවා. ඒ අය අපි මේ ධර්ම මාර්ගය සුළු ඉදිරියට යන්න ඕන නිසා අපි ඒ අය දිරි ගන්නවඬ නැත්නම් අපි හැමදාම නිකන් ඉන්න නිසා දිරි ගන්නවඬ ඕන නිසා අපි මොන මොනවා හරි වැඩසටහන් ඒ හැමෝටම යෝජනා කරනවා. ඉතින් දැන් අපි පහුගිය පොයට අපි මොකද කරේ? අපි රතන සූත්‍රය සජ්ජායනා කරා. ඇයි අපි රතන සූත්‍රය සජ්ජායනා කරේ? ඇයි අපි මේ පිරිත් මණ්ඩප ගහලා මෙච්චර මහන්සිලා මේ හත් ගහලා එක කරේ? ඇයි? මොකක්ද අවශ්‍යතාවය? ඈ? ආශි වැඩි කරගන්නද? නෑ. අපේ මූලික අවශ්‍යතාව ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඉතින් ශ්‍රද්ධාව තියෙනම් බුදුරජාණන්සේ ගුණ, ධර්මයේ ගුණ, සංඝයා ගුණ වලට අපි පහ දෙන්න ඕන. ඒ ගුණ අපි වඩන්න ඕන. ඉතින් ඒක කරන්න තමයි අපි රතන සූත්‍රය කරේ. රතන සූත්‍රයේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ තියෙන්නේ. ඉතින් අපි ඒක සජ්ජායනා කරා දවස් 14ක් එක දිගට. ඉතින් අපේ විසාකා දූලහ මෙතන එළිවෙනකන් හිටියා. දවස් 3ක් එළිවෙනකන් හිටියා. ඉතින් අනිත් දවස්වලත් පුළුවන් ඇවිල්ලා කිව්වා. ඉතින් එහෙනම් අපි ඒ ශ්‍රද්ධාව නේද වැඩුණේ? ඉතින් මේ වගේ ප්‍රතිඵල තමයි මේ. ඉතින් එහෙම ශ්‍රද්ධා වැඩෙන නිසා තමයි අපිට ඊළඟ පියවර තියන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් අපි මේ රතන සූත්‍රයේ දේශන සජ්ජායනා කරපෙකින් පාඩුවක් වෙලා නැහැ නේද? පාඩුවක් වෙලා නැහැ. අපේ කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා සමගි වෙලා ආදාප දවස් එකතු වෙන්න පුළුවන් වුණා නේද? ඉතින් ඒවට උපකාර වෙන්නේ එතෙන් තමයි. ඉතින් එහෙමනම් අපේ මේ කරන හැම වැඩකින්ම ඵලයක් ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි තීරණය කරා මේ අනිත්‍ය ගැන අපේ තියෙන අවබෝධය හොඳට වැඩි කරගෙන, අවබෝධය තහවුරු කරගෙන අපි සතියක් අනිත්‍ය වඩන්න ඕනේ. නැතුව මේක නිකන් දැනගෙන හිටියට වැඩක් නෑ. අපි තුල වැඩෙන්න ඕන ධර්මතා මේ හැම දෙයක්ම. ඉතින් එහෙනම් අපි ලබන 8 ඉඳලා පොයේ දවස් වෙනකම්ම පුළුවන් හැටියට මේක අමාරු දෙයක් කියලා හිතන්න එපා. මේකට සල්ලි යන්නේ නෑ, වෙනම වෙලාවක් ඕනේ නෑ, වෙනම වහන්සියක් යන්නේ නෑ. නිරන්තරයෙන් ජීවිතේ අනිත් වැඩ කරන ගමන් කරන්න පුළුවන් වැඩක්. ඒකනේ අර මෑණිය උයන ගමන් අනිත්‍ය වඩලා රහත්ුනේ නේද? එහෙනම් අපිටත් පුළුවන් අපි දෛනික ජීවිතයේ දළු කඩන ගමන්, කිරි කපන ගමන්, ඉස්කෝලේ යන ගමන්, යණේන ගමන්, පාරතට යනගෙන ගමන්, වාහන පදවන ගමන්, ඕන තැනකදී මේක කරන්න පුළුවන්. එහෙනම් මේක කරා කියලා අනිත් කටයුතු වලට බාධා වන්නේ නැහැ. බුදුරණන්සේ දේශනා කරන්නේ ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමන. මේ නිවන අවබෝධ කරගන්නේ නොමිලේමයි. ඒ බුදුරණන්සේ ශ්‍රාවකව නිවන අවබෝධ කරන්නේ නොමිලේ. සල්ලි යන්නේ, වෙලාවක් යන්නේ, ඒකට මහන්සියක් වීරයක් කර ඒ නොමෙලනම්. හැබැයි මේ හිතන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ඉතින් මේක අපි දැනගෙන තමයි කරන්න ඕනේ. ජානාති පස් ඉස්සල දැනගන්න ඕනේ. ඒ දැනගත්ත දේ තමයි අපිට දැක දැක ඉන්න තියෙන්නේ. ඉතින් මේ අනිත්‍ය දකින්න ඕනේ අපි. දකින්න බෑනේ දන්නේ නැති දෙයක් නේද? දැනගෙන ඕනේ දකින්න. ඉතින් මේකට තමයි අපි මේ අවස්ථාව කරගත්තේ. අද අනිත්‍ය ගැන සාකච්ඡා කරමු. අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා සාකච්ඡා කරලා අපි උත්සාහ කරමු මේ අනිත්‍ය අපේ ජීවිතයට හවුල් කරගන්න, ජීවිතය තුළ වඩන්න. එතකොට ඒක අපේ අවබෝධයක් වෙයි. ඉතින් ඒකෙන් අපිට කියන්න බැරි තරම් ප්‍රයෝජන තියෙනවා. ඉතින් බුදුරණාංශයේ දේශනාවත් එක්ක අපි මේක කතා කරනවා. ඉතින් අපි මේකට කියනවා අනිත්‍ය සංඥාව වඩනවා. එහෙම නැත්නම් අනිත්‍ය භාවනාව වඩනවා කියලා. සාමාන්‍යයෙන් භාවනාව කියන එකේ තේරුම මොකද්ද? බය වෙන්න එපා මේ වචන වලට. භාවනාව කියන්නේ මොකද්ද? භාවනා කරනවා, භාවනා කරනවා කියන්නේ මොකද්ද? අපි ඔක්කොම කතා කරන්න ඕනේ අද ඈ නෑ. ඒකට නම් නෙමෙයි භාවනා කියන්නේ. පාලියේ භාවනා කියන වචනේ අර්ථය තමයි වඩනවා කියන එක නේද? වඩ. ඉතින් අපි භාවනා කරන්නේ නැද්ද? ඈ භාවනා කරන්නේ නැද්ද? ඈ කරනවා. මොනවාද අපි වඩන්නේ? ඈ මෛත්‍රී භාවනා කරනවා. ඉතින් අපේ වැඩෙන්නේ නැද්ද ඒවා? මොනවාද වැඩෙන්නේ? අපි ගම්මක කවුරු හරි පවර් වැඩි පිරිසක් පවුල ඉන්නේ කවුද ඉන්නේ? ආ මේ දුගම්මක ඈ හොඳයි. දැන් දුව විවාහය ලවුරුද කියක් වෙනවද? 13. දැන් මහත්තයා හම්බෙලත් අවුරුදු 13 නේද? දැන් අවුරුදු 14කට කලින් මහත්තයට කොච්චර ආදරේද? ඈ කොච්චර ආදරේද? ආදරේ නෑ නේද? දන්නෙත් නෑ නේද? දැන් බැරි වෙලා හැරි අවුරුදු 14කට කලින් මහත්තයාට ලෙඩක් වුණා නම් දුවට ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්න නෑ. මහත්තයා වයසට යනකොට ප්‍රශ්නයක් තියෙනවද? මහත්තයා මැරෙනකොට ප්‍රශ්නයක් තියෙනවද? නෑ නේද? එහෙනම් දැන් අවුරුදු 14කට කලින් මේ ප්‍රශ්නේ තිබුණේ නෑ. කොහොමද දැන් මුලින්ම අඳුරගත්ත යෝජනාවක්ද දැකලා හිතවත් වෙලාද? දැකලා හිතවත් වෙලා නේද? ඉතින් ඔන්න දැන් පළවෙනි දවසේ දැක්කා. හොඳ දැක්ක දවසේම මහත්තයාට අසනීපයක් වෙනවා, ලෙඩක් වෙනවා, දැන් දුක තියෙනවද? නෑ නේද? හොඳයි, ඔන්න දැන් ඔහම ඉන්නකොට දැන් දරුවෙක් එක්කෙනෙක් හම්බුණා. දැන් විවාහ වුණා. දැන් විවාහෙල ඔන්න දවස්වත් දෙකක් යනවා. දැන් ඔන්න අසනීපයක් වුණා. දැන් දුක තියෙනවද? දැන් දුක ආව නේද? ඇඟට ආව දුක නේද? බානමේ දුක වැඩි නැටි. ඔන්න මාසයක් දෙකක් යනවා. ඉතින් අවුරුද්දක් විතර යනවා. ඔන්න දරුවෙකුත් හම්බෙනවා. දැන් මහත්තයා ලෙඩෙනකොට අර තිබිච්ච හැටිද? නෑ, ගොඩක් දුකයි නේද? ඔන්න ඉතින් දැන් තවත් ටිකක් කල් ගියා. ඔන්න දැන් දරුවෝ දෙන්නෙක් හම්බුණා. දැන් කොහමද දුක? දැනුත් එක තියෙනවා නේද? ඉතින් ওই දරුවෝ ලොකු වෙලා නේද? දරුවෝ ටිකක් ලොකු වෙලා ඒගොල්ලෝ විවාහ වෙලා ඒගොල්ලෝ පිට පළාත් වලට යයි කොහේ හරි. අන්තිමට දෙන්න දෙමහල්ලෝ ගෙදර තනි වෙයි. එහෙම තනි වෙච්ච දවසට එහෙම තනි වෙච්චා ඉන්නවා නේද? අනේ අපි දෙන්නට ඉන්නේ, අපි දෙන්න විතර. ඉතින් මහත්තයා ලෙඩක් ඇදුරු මොකද හිතෙන්නේ? හරි දුකයි නේද? දැන් කොච්චර දුකද කියන්න බැරි තරම් දුක නේද? මරණ වේලාවට අනේ මෙය දාලා යන්න පුළුවන්ද? බෑ නේද? කියන්න බැරි තරම් දුක. දැන් වැඩුන්නේ නැද්ද මොකක් හරි? මොකද්ද වැඩුනේ? වැඩුනේ මොකද්ද? දුක හිතෙන්නේ ඇයි? ආදරේ වැඩිකමට නේද? ප්‍රිය ස්වභාවය වැඩි නිසායි දුක හටගත්තේ. එහෙනම් ප්‍රිය ස්වභාවය වැඩි උනේ ආදරේ වැඩි උනා නේද? ඉතින් වැඩුන්නේ නැද්ද මොනවා හරි? වැඩුණා නේ? මොකක් හරි දෙයක් වැඩුණා නේද? තේරුණා නේද? මොනවා හරි දෙයක් ජීවිතේ වැඩුණා කියලා. ඉතින් මොකද්ද වැඩුනේ? ඈ? දැන් වැඩනවා කියන එකට අපි කිව්ව පාලියෙන් කියන්නේ භාවනා කියලා. එහෙනම් අපි ඔතන භාවනාවක් කරලා නැද්ද? ඈ? කරලා තියෙනවා. නැත්තම් වැඩෙන්න විදියක් නැහැ නේ. නේද? වැඩෙන්න විදියක් නැහැ නම් මොකද්ද අපි කරපු භාවනාව? හොඳට කල්පනා කරලා බලන්න. ඔය හැමෝම භාවනා කරනවා අපි නෑ කිව්වට. නේද? හැමෝම ගෙවල් වලට වෙලා භාවනාව කරනවා. මොකද්ද කරන භාවනාව? මෛත්‍රී කරහට වැඩින්නේ ඇහුවා. දැන් ඈ? ඔව්. එහෙමත් දෙයක් නෙවෙයි ඔය වැඩුනේ. හොඳට කල්පනා කර. එහෙම තමයි ඉතින්. තව ටිකක් ඔක විස්තර සහිතව කියන්න. හොඳයි. වෙලාව යන නිසා මම කියන්නම්. තා අපිට අද මන්දි වෙයි රෑ. අපිට හැමදාම රෑ කතා කරන්නේ. මේ ගොඩක් අපි එහෙම වුණොත් මෙහෙම හිතමුකෝ. ඔන්න දැන් මහත්තයා හම්බෙච්ච දවසේම මේ දුව හිතුවේ ආ මට හොඳ එක්කෙනෙක් හම්බුණා. එයා ඉන්නවා ස්ථිරයි කියලා නේද? නිට්යයි කියලා ස්ථිරයි කියලා හිතුවා. ඈ නිට්යයි ස්ථිරයි කියලා හිතුවා. හිතලා එයා නම් ෂෝක්. හරි ෂෝක් කෙනා සුබයි කියලා හිතුවා. එයාගෙන් මට සැපක්මයි තියෙන්නේ. සැපයි කියලා හිතුවා. එයා මගේමයි කියලා හිතුවා. ඈ නිට්ය සුබයි ආත්මයි කියලා හිතුවා. දවස දවස ඒ ටික නෙමෙයිද වැඩුනේ? එයා ඉන්නවමයි, එයා මගේමයි, එයා මට සැපක්මයි කියන එක නෙමෙයිද වැඩෙන්නේ? ඒ ටික වැඩුනේ දවස ගානේ නේද? එහෙනම් අද වෙනතුරු මොනවද අපි වඩලා තියෙන්නේ? නිට්යයි, සුබයි, සැපයි, ආත්මයි කියන ටික වැඩුවේ. ඈ ඒ ටික වඩපුවාම දුකට මොකද වෙන්නේ? දුක වැඩි වෙනවා සංසාරේ. දෙක්කෙන් ඇතින් ඔය මහත්යත් එක්ක තව කොච්චර කල් ඉන්න දිනවද? කල්ප කෝටි ගාණක් ධර්මය අවබෝධ නොකරොත් කල්ප කෝටි ගාණක් ඔය මහත්යත් එක්ක ඉන්න ඕනේ. බුදුරණන්සේ කියනේ අහලා තියෙනවද කොච්චර කාලයක් ඔය දෙන්න අවිල්ල තියෙනවද සංසාරේ? කියන්න බැරි තරම් කල් නේද? බුදුරජාණන් වහන්සේත් එක්ක යසෝදරා දේවිය කොච්චර ඇවිල්ලා තියෙනවද? අසංකේය කල්පලක්ෂ 4ක් ඇවිල්ලා තියෙනව නේද? අර එදාර පාරමිතා පුරන දවසේ සුමේධතාපසේසර එදාර මල් අටක් පූජා කළානි පැතුවේ අසංකේය කල්පලක්ෂ 4ක් ආව නේද? ඉතින් එහෙනම් අපි මේ සංසාරේ පතාගෙන යන ඇත්ත එක කොච්චර යනවද කල්? කියන්න බැරි තරම්. ඉතින් දුක් වැඩි වෙනවා, සසර දික් වෙනවා. මොනවා කරොත්ද? අර භාවනාව කරනකොට ඉතින් ඒ භාවනාව කොයි වෙලාවෙද කරන්නේ? නිරන්තරයෙන් කරන්නේ ඒක තමයි. ඇයි? දැක්කත් හිතුවත් කතා කරත් නේද? ඒගොල්ලත් එක හැසුරුණත් හිතන්නේ නිට්ටයයි, සුබයි, සැපයි, ආත්මයි. හැමතිස්සෙම ඒ අදහස නෙවෙයි තියෙන්නේ අපි. ඒ අදහස නේද? එහෙනම් ඒකෙන් වෙන ඵලය මොකද්ද? ප්‍රතිඵලය. නිට්ටයයි කියලා ගත්තොත්, සුබයි කියලා ගත්තොත්, සැපයි කියලා ගත්තොත්, මගේමයි කියලා ගත්තොත් මොකද වෙන්නේ? දුක් වැඩි වෙනවා. අපිට තේරෙනවද දැන්? දුක වැඩි වුණා නේද? දුක් වැඩි වෙනවා, සංසාරේ දික් වෙනවා. එහෙනම් අපිට එකෙන් තියෙන්නේ මොකද්ද? හොඳක්ද නරකක්ද? නරකක්මයි තියෙන්නේ. හොඳයි. දැන් ඔබතුමිය ප්‍රමාද වැඩි. ඈ? නමුත් මෙන්න මේ විදිහට කරාන මහත්ය දැක්කා. සුරෝම දවසේ. ඉතින් හිතනවා මට ඉතින් තනියෙන් ජීවත් වෙන්නත් බෑ. විවාහ වෙන්නත් ඕනේ. අර මහත්යනම් හොඳයි. හැබැයි ඉතින් ඔය ස්ථිර දෙයක් නම් නෙවෙයි. අනිත්‍ය දෙයක්. ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. මේ ලෝකේ මොනවාද වෙනස් නොවන જાති? හැම දෙයක්ම වෙනස් වෙනවා නේද? එහෙම නැත්තම් නොපවතින දේවල් ලෝවා. ඒක අනිත්‍යයි කියලා ඔන්න දැන් අදහස් කරනවා. ඉතින් මේ අනිත්‍ය දෙයක් හොඳයි කියලා නම් කවදාවත් සුබයි කියලා නම් ගන්න බෑ. ඔතන තියෙන්නේ අසුබයක්මයි. ඉතින් මට ওই සැපක් වගේ තේරෙයි. හැබැයි ඇති සැපක් නම් නෑ. ඇයි? ඉතින් මම විවාහ වෙනකොට මට එක දුකයි තිබුණේ. මොකද දුක? මම මැරෙනවා, මම වයසට යනවා. ওই දුක තමයි මට තිබුණේ. හැබැයි විවාහට අස්සම් කරපු දවසේම මොකද වෙන්නේ දුකට? දුක ඩබල් නේද? දුක ඩබල් වෙනවා. ඇයි? මහත්යා වයසට යනකොටත් දුකයි, මහත්යා ළඩ වෙනකොටත් දුකයි, මහත්යා මැරෙනකොටත් දුකයි. කලින් තිබුණේ එකයි. දැන් ඔන්න දුක දෙගුණ වුණා. දැන් ඊට පස්සේ අවුරුද්දක් යනකොට දුක තුන් ගුණයක් වුණා නේද? අවුරුදු හතරක් යනකොට දුක හතර ගුණයක් වුණා. ඉතින් ඔහොමම වෙන්න වෙනකොට දුක කී ගුණකින් වැඩි වෙනවද? කියන්න බැරි තරම් ගුණකින් වැඩි වෙනවා නේද? ඊට පස්සේ ඒ දරුවන්ගෙත් දරුවෝ හම්බෙනවා. එතකොට මුණුපුරා ළඩ වෙනකොට දුක නැද්ද? ඉන්නා නේද මුණුපුරා හද නැහැ. ඈ? ඉන්නා නේද? ඉතින් ඒ ආයත දුක නැද්ද? දුකයි නේද? මුණුපුරාලා වයසට යනකොට දුකයි, ළඩ වෙනකොට. ඉතින් මැරෙනකොට දුක් කීයක් තියෙනවද? එහෙනම් අපි අර සැපයි කියලා ගත්ත දේ ඇත්තටම සැපද්ද? නෑ, දුකමයි හැදෙන්නේ නේද? එහෙනම් ඒක සැපයි කියලා ගන්න පුළුවන්ද මහත්ය? බෑ නේද? ඉතින් ඔබතුමිය කල්පනා කරන අනේ එහෙනම් මම මේ දුක්කකටමයි අත ගැහුවේ. මේකේ නම් ඇති සැපක් නෑ. ඉතින් මමවත් මගේ ඇඟ මටවත් ඕන හැටියට පාලනය කරගන්න බැරි එක. මං කොහොමද මහත්යාව පාලනය කරන්නේ මගේ කියලා? පුළුවන්ද? මගේ ඇඟ මට ඇඟ පැත්තකින් තියන මගේ හිත මට ඕන හැටියට කටයුතු කරනවද? හොඳයි, අපි ගිය අවුරුදු පහේ හිතපු જાති එහෙමම හිතාගෙන ඉන්නවද? නෑ, අපේ හිත වෙනස් වෙලා නැද්ද? වෙනස් වෙලා තියෙනවා නේද? අපි හිතුවද කවදාවත් අද ඇවිල්ලා මේ රෑ මේක කරන්න ඕන කියලා? නෑ නේද? නමුත් හිත වෙනස්ුන්නේ නැද්ද? වෙනස්ුනා. ඉතින් ඒ කියන්නේ අපේ හිත අපිට ඕන හැටියට තියෙන්නේ නෑ. මේ සංසාරේ පුරුදු ගිය වලට අනුව තමයි හිතේ වැඩ කරන්නේ නේද? එහෙනම් අපේ හිතවත් අපිට පාලනය කරගන්න බැරි නම් අපේ කය ගැන මොන කතාද නේද? ඒවා කලින් කරපු කර්ම වලට අනුව විපාක හම්බෙන කය. එහෙනම් අපේ කයවත් අපේ හිතවත් අපිට පාලනය කරන්න බැරි නම් කොහෙවත් ඉන්න මිනිස්සෙක් අපිට පාලනය කරන්න පුළුවන්ද? එහෙනම් අපි මහත්යන ආත්ම දනාත්මද? අනාත්ම. දැන් ඔබතුමිය ඔහොමම හිතනවා. මහත්යා දකිනකොට හිතනවා ඔක ඔහොම වුණාට අනිත්‍යයි. ඔය තියෙන තනිකර දුකක්. ඉතින් එහෙනම් ඔක මම මගේ වශයෙන් තියන කියලා ආත්මයි කියලා ගන්න බෑ කියලා හිතනවා. නමුත් ඉතින් ලෝකේ තියෙන චර්යා ධර්ම වලට අනුව අපිට ජීවත් වෙන්න වෙන ක්‍රමයකුත් නැති නිසා අපි විවාහ වෙන්න ඕනේ. හැබැයි අපි විවාහ වෙනවා. දැන් විවාහ වෙලා අර විදියට හිත හිතා ඉන්නවා. දැන් කියන්න විවාහ ජීවිතේට සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද? හොඳට සාර්ථක වෙනවා. ඇයි? කිසිම දුෂ්චරිතයකට යන්නේ නැහැ යා. ඒ මාත්‍යට හොඳට සලකනවා. හැබැයි මොකක්ද වෙන්නේ? දැන් ඔන්න අවුරුද්දකින් මහත්ය ලෙඩ වෙනවා. ඔබතුමිට දුක තියෙනවද? ඇයි? මං ඔක දැනගෙන තියෙනවා. ඈ? ඔවා අනිත්‍යයි. අනිත්‍ය දෙයක් තියෙනවා කියලා ගත්තොත් දුකයි. මම ඔක එකයි කලින්ම කිව්වක අනිත්‍යයි කියලා. මං කලින්ම තීරණය කරුවේ දුක තමයි. ඕක තමයි මං හිතපු එකමනි හරි. තමන් හිතපු එක හරි කියලා ප්‍රත්‍යක්ෂ වෙනකොට දුකද සැප දෙන්නේ? සැපයි. නේද? එහෙනම් මහත්යා ලැඩ වෙනකොට දුකක් එන්නේ නැහැ දැන්. ඇයි? දන්නවා මේ ඕක මං දැනගෙන තමයි මෙතෙන්ද බැස්සේ. එහෙනම් දැන් ඔන්න දවසක දුක අඩුවෙගෙන අඩුවෙගෙන ගිහිල්ලා යම් දවසක ඔබතුමිය මාර්ගඵල අවබෝධ කරයි. එතකොට උපදින කී දැන් සෝතාපන්න වුණොත් මැරෙන්න කලින් කොච්චර ආත්ම ගානක් ඉපදින්නේ? 7යි. දැන් එහෙනම් සංසාරේ කොච්චර මොකද වෙන්නේ? ඔව්. බුදුරජාණන් වහන්සේ කියන චූටි ගල් කැට හතක් තියලා. මේ සුඩින් චූටි ගල් කැට හතක් තියලා අහනවා. අර විශාල පේන කඳු යායද ලොකු මේ ගල් කැට හතද ලොකු මොකද්ද? අර කඳු යාය කියන්න බැරි තරම් මේ ගල් කැට හත. අන්න ඒ වගේ තමයි සෝතාපන්න වෙච්ච කෙනෙකුට විඳින්න තියෙන දුක් මේ ගල් කැට හත වගේ. අර වගේ විශාල කන්දක් අනිත් ඇයට ඉතුරු වෙනවා. ඇයි? ඒ ඇයි මේ සංසාර දුක් විඳ විඳ යන්න ඕන. එහෙනම් දැන් සසර කෙටි වෙනවා, දුක අඩු වෙනවා නේද? මොකද්ද කරේ? අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වැඩුවා. එහෙනම් අපි කලින් වැඩි කොහමද? නিত্যයි සුභයි ආත්මයි කියලා වඩපුවාම දුක් වැඩි වෙනවා, සසර දික් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වඩපුවාම මොකද වෙන්නේ? දුක් අඩු වෙනවා, සසර කෙටි වෙනවා. දැන් කවුරක් කියන්නද ඕනද ඔක තමන්ටම වැටහෙනවද? තමන්ටම වැටහෙනවා. එහෙනම් අපි මේ හිතන ක්‍රමේ වැරද්දක් නේද තියෙන්නේ? හිතන ක්‍රමේ වැරද්දක්මයි මෙතන තියෙන්නේ. ඇයි? අපිට හැම තිස්සෙම හිතෙන්නේ මේවා නিত্যයි සුභයි සැපයි ආත්මයි කියන එකමයි හිතෙන්නේ. හැබැයි ඇත්ත කතාව ඒ ඔක්කොම අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? සැපයි දුකයි සුභයි අසුභයි නේද? මේවා අසුභ දේවල් අනාත්ම දේවල්. දැන් හිතන්න ඇත්තටම ඇත්ත දෝක. හරි, ඔබතුමිය මහත්තයට කොච්චර ආදරේද? ගොඩක් ආදරේ නේද? කොච්චරද කියන්න බැරි තරම් නේද? හොඳයි, ඔබතුමිය මේ ගිය පාර මහත්තයට ආදරේ නැද්ද? ගියාත්මේ ඒත් ඔච්චරම ආදරේ නේද? කොයි මහත්තයා සමහරට මගදීම හම්බුනොත් බලනවද? ආක බලාගෙන යනවා. ඉතින් එච්චර ආදරේ තියෙන කෙනා යාග බලාගෙන යන්නේ? අඳුරන්නේ. එහෙනම් කොච්චර කාලයකට දුක තියෙන්නේ? ඔව්, අවුරුදු 50කට සුළු කාලයකට නේද? එහෙනම් ඇත්තට මේවා ස්ථිරව තියෙන දේවල්ද? ස්ථිරව තියෙන දේවල් නෙවෙයි නේද? ස්ථිරව තියෙන දේවල් නෙවෙයි. ඉතින් එහෙනම් දැන් ඔන්න අපි අර කතාවක් අහලා තියෙනවා. අනුරාධපුර යුගයේ කතාවක් නේද? රහතන් වහන්සේ කෙනෙක් සම්බන්ධ වෙච්ච නිසා ඒ ආර්ගෙන් තමයි අපිට ඇවිල්ලා තියෙනවා. ඒක මේ අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන එකකුත් නෙමෙයි. ලංකාවේ කතාවක්. අර ඒක පවුලක් හිටියලු. ඒ පවුලේ කවුද? අම්මයි තාත්තයි පිරිමි දරුවෝ දෙන්නයි ගෑනු දරුවයි නේද? ඒ කියන්නේ අයියලා දෙන්නයි නංගි අම්මයි තාත්තයි. ඉතින් මොකක් හරි වසංගතයක් වගේ එකක් වසංගතේ තියෙනවා නේද? ඇවිල්ලා අය දැනුත් තියෙන ඩෙන්ගු මැලේරියා දැන් නම් බෙහෙත් තියෙන කාලේ බෙහෙත් නැහැ. ඉතින් ආවොත් මැරලා යනවා. ඉතින් අර වසංගතයක් ඇවිල්ලා තාත්තයි අම්මයි නංගි එක වගේ කාලෙක සුළු කාල වෙනසකදී මරුණා තුන් දෙනා. ඉතින් මැරිලා දැන් තාත්තා මැරිලා ගිහිල්ලා කවුරෙලා දෙපදුනේ? දුරෙක් කියලා නේද? අම්ම මැරලා ගැරෙන්ඩි කියලා. නංගි මැරලා ගෙම්බික. අපි දන්න කතාව. ඉතින් එතකොට එහෙනම් දැන් තාත්තා දන්නවද අර ගැරෙන්ඩියා කියන්නේ මගේ බිරිඳ කියලා? නෑ නේද? ගැරෙන්ඩියා දන්නවද මගේ දූ කියලා? එහෙනම් ඒවා නিত্যද? කොච්චර කාලයකට දෙනම් තියෙන්නේ? සුළු කාලයකට නේද? ඊට පස්සේ සම්පූර්ණම එක වෙනත් දෙයකට හැරෙනවා නේද? ඊට පස්සේ යාට මොනම විදිහකටවත් අවබෝධයක් නෑ. ඉතින් එහෙනම් පුතා දන්නවනම් තාත්තා වෙඩි තියලා මරයිද? මරන්නෙත් නෑ නේද? ඉතින් ඌරා. එහෙනම් අපිට තේරෙනව නේද අපි ලොකු මුලාවක ඉන්නේ මේ කියලා? තේරෙනව නේද? ලොකුවට හිතන්න ඕනේ නෑ. ওই විදිහට බැලුවොත් තේරෙනව නේද? එහෙනම් දැන් අපි උත්සාහ ගන්න වෙනවා මේ අනිත්‍ය තේරුම් ගන්න. දැන් මේ අනිත්‍යයි කියලානේ අපි කියවේ. දැන් මේක දුක වෙන්නේ අනිත්‍ය දෙයක් තියනවා කියලා ගන්න එකයි දුක. ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ මොකද්ද? ඒ අනිත්‍ය දෙය තියනවා කියලා ගත්තොත් දුකයි. එහෙම නැත්තම් දුකක් නැහැ. බුදුරණාහිසේ දේශනා කරන යදනිච්ඡන් තන් දුක්ඛං කියලා. මේ අනිත්‍ය දේ තියෙනවා කියලා ගන්න නිසායි දුක. දැන් බලමු අනිත්‍ය දෙයක් කියන්නේ නොපෝතින දෙයක් තියෙනවා කියලා ගත්තොත් මොකද වෙන්නේ කියලා. දැන් ඔන්න අපි හිතමුකෝ මෙහෙම දෙයක්. ඔන්න දැන් පුංචි කතාවක් කියමුකෝ නේද? නිදිමත යන්නත් එක්ක. ඔන්න දැන් මාමා කෙනෙක් ඉන්නේ. කාටද මාමලා ඉන්නේ? වයසක මාමා කෙනෙක් ඉන්නවා. හා ඉතින් එයා හොඳටම වයසයි. එයාගේ ඥාති ඔක්කොම මැරිලා දැන්. ඉතින් අපිට අවිල්ල කියනවා අනේ දුවේ මට කවුරුවත් බලන්න කෙනෙක් නැහැ. අනේ මම බලපංකෝ. මට සැලකපංකෝ මේ මරණ ඩිංගට. උඹට මගේ තියෙන ඔක්කොම දෙන්නම් කියලා. ඉතින් ඒ මාමට තියෙන ඉඩමක් තියෙනවා, ගෙයක් තියෙනවා නේද? ඉතින් අපි මොකද කියන්නේ? අනේ මාමේ මාමගේ අපිට එපා. ඕවා දුන්නත් නැතත් අපි මාම බලන්නේ නැද්ද? බලනවා නේද? ඕවා ඕනේ නැහැ. මාම බලන්නම් අපි කොහොමදත්. ඕවා අපිට වැඩක් නැහැ. නෑ නෑදුවේ එහෙම කියන්න එපා. මට මේවා වෙන දෙන්න කෙනෙක් නැහැනේ. මං දුවගේ නමට මේවා ලියනවා ඔක්කොම. ඉතින් මාමත් කරන වැඩේ මොකද? ඉඩමත් විකුණලා, ගේත් විකුණලා ලක්ෂ කීයක් කියලා දෙනවද දැන්? මේ හැරි ඉඩමයි ගේ කීයක් වෙනවද? 50. ඉතින් ඔන්න දැන් ලක්ෂ 50 පොතේ දාලා ගෙනල්ලා ඔබතුමීගේ නමට. ඈ මෙන්න දුවේ ඔයාගේ නමට මං ලක්ෂ 50 දැම. අනේ මාමේ ඕවා මට වැඩක් නැහැ. මාම තියාගන්න. මං ඕවා බලාගෙන යා මාමට සලකන්නේ. නේද? ඉතින් දැන් මාමට වෙනදා වගේ නේ දැන් හොද්දට සලකනවා නේද? දැන් අපි දන්නා මොකද? අතන තියෙනවා නේද? කීයක් තියෙනවද? කීයක් හරි තියෙනවා. ලක්ෂ 50ක් තියෙනවා නේද? ඉතින් හොද්දට සලකනවා. දැන් වෙනදා මාම බස් එකේ එක්ක යන්නේ බේජ් ගන්න. දැන් ත්‍රී වීල් එකේ එක්ක යනවා නේද? ඉතින් වෙනදා බේජ් ගන්න බෝපෙදොස්තර මහත්තයන් දැන් කෙලින්ම යනවා ආසිරියකට යනවා නවලෝකේ යනවා වෑන් එකේ යනවා නේද? ඉතින් ඇයි බය නැතුව සල්ලි වේදම් කරනවා? ඉතින් මාමා ඉන්නකම් ලක්ෂ 5ක් විතර වේදම් කරා. දැන් වේදම් කරේ කොහෙන්ද? ඕ මහත්තයා ඉතුරු කරපු සල්ලි ටිකක් තියෙනවා ඉතින් හදිස්සියකට අන්තිම වෙලාවට ගන්න කියලා. ඒකෙන් තමයි මේ වේදම් කරන්නේ. ඇයි බහතන ලක්ෂ 50ක් තියෙනවනේ. නේද? ඉතින් බය නැතුව වේදම් කරා. දැන් ඔන්න මාමා මල. දැන් කියක් වේදයිද? මරණයක් කරන්න? ඈ කොච්චරනවා සල්ලි? හ්ම් සාමාන්‍ය කෙනෙක් කවුගත් මරුන්නේ නැද්ද කවුරුත් ළඟදී මරුණොත් කීයක් යනවද අපේ මලගෙට නම් ගොඩක් සල්ලි ගියේ නැහැ මොකද අපි කිව්වා බාලම පෙට්ටිය ගේන්න පෙට්ටි සාප්පුවට ගියා ඕගොල්ලන්ගේ මොනවද බාලම පෙට්ටිය පොලිෂ් කරන්නවත් ඕනේ නැහැ ඒක අරන් එන්න කිව්වා ඊට පස්සේ අපි දවස් ගණන් තියාගන්න මරණ සහතිකේ කොයි වෙලාවේද හම්බෙන්නේ මේ වෙලාවට අපි අවසන් කටයුතු කරනවා කිව්වා ඉතින් අපිට ඇත්තටම සල්ලි වේදන් ගියේ නැහැ. බොහොම අඩුවෙන් මොකද ඒ මරණාධාර සමිතියෙන් ලක්ෂයක් දෙනවා. මං හිතන්නේ ඒකවත් වේදන් කරගන්න බැරි වුණා අපිට. ඒ කියන්නේ ලක්ෂයක්වත් ගියේ නැහැ. මල් ශාලාවටයි ඒකට. ඒත් මොකද අපි කොඩි දැම්මේ නැහැ. පත්‍රිකා ගැහුවෙත් නැහැ. පෙට්ටිය බාලම එකක් ගත්තේ. ඉතින් පෑ 24ක් ඇතුළත අවසාන කටයුතු කරා. මොකක්වත් නේද? ගමේ අය කෑම දුන්නා. එක කෑම වෙලා නිදෙන්නේ නැත්තේ. එක කෑම වෙලා නිදෙන්නේ. සල්ලි ගියේ නැති. සාමාන්‍යයෙන් මෙහෙම අලගයක් කරොත් ඊට වැඩි යනවානේ. කීයක් විතර යනවා? ලක්ෂයක් යනවා. අම්මෝ. ලක්ෂයක් නම් පෙට්ටියවත් ගන්න බෑ නේද? පෙට්ටියක්ම 60,000ක් 70,000ක් වෙනවා. බැරිලා බලන්නකෝ. ආ? ලක්ෂ 3කේ ඔන්න එතුමා දන්නා සුළුයෙන් කරොත් ලක්ෂ 3කින් පුළුවන්. අපේ නිකන් කරාට සල්ලි යනවා. සල්ලෙන් කරා ඉතින් මාමට ලක්ෂ 5ක් වේදම් කරනවා කියමුකෝ හොඳ මාමානේ සල්ලි දුන්නනේ අපිට දැන් ඒක ණයට ඔක්කොම මිනි පෙට්ටි කඩේට ඉතින් මල් ශාලාවට ඔක්කොම ණයට කරන්නේ අපි අය බය නැහනේ මගේ පොතේ සල්ලි තියෙනවා මම ඔයාලට මාසයක් ඇතුළත ගන්න දෙනු පියවන්නම් කියලා දැන් ඉතින් මාමා දැන් දානේ තියෙන දවස් කියෙන්ද අත් දාසේ දානේ අනේ මේ මෙහෙම ගේ තියාගෙන දන් දෙන්න පුළුවෙ නැ මේ ගෙටෙන්න පාරක්වත් නැ පඩි ටික හදවලා ගේත් පොඩ්ඩක් රිපෙයාර් කරමු නේද ඉතින් ගේ වටත් යනවා තව ලක්ෂ 5ක් විතර යනවා. දැන් හාමුදුර වැඩමන්නේ කොහොමද? දැන් කාර් එකක් නැතුව එකක් යනවා. අපි ෆිනෑන්ස් එකක් දාලා එහෙම පුළුවන් නේද? කාර් වාහනයකුත් ගමු. ඉතින් ෆිනෑන්ස් එකක් දාලා ඔන්න වාහනයකුත් ගේනවා. පුංචි ගාණක් ගෙවලා. දැන් එතනත් දැන් ලක්ෂ 50ම හරි. ඈ? දැන් දෙහිලා දැන් ඉතින් දැන් ණයයිනේ දැන් හැමතැනටම ලක්ෂ 50 නෑ. දැන් බය නෑ මාමගේ සල්ලි තියෙනවා. මගේ නමට ලියලා තියෙනවා. ඔක්කොම පොත තියෙනවා. ඉතින් දැන් ඔක්කොම වැඩ ඉවරනවා. දානේ දීලා ඔක්කොම ඉවරයි. දැන් යනවා බැංකුවට. ගිහිල්ලා කියනවා අනේ මහත්තයෝ මේ මාමගේ සල්ලි ටික දණ්ඩයි මං ආයේ මගේ නමට ඉල්ලෙද්දි ලක්ෂ 50ක් දාලා තිනවා දෙන්න කියන්නකො නම ඉතින් මෙතුණේ නම කියනවා නේද අරකේ ගහනවා අංකෙ පොඩ්ඩක් ආපහු දෙන්න පොත බලන්න ඉතින් පොතෙන් අංකෙක් ගහනවා කවුද මේ සල්ලි දැම්මේ මාම තමයි දැම්මේ කෝපයෙන් පොත මේ නම් කවුරු හරි වංචාවක් කරලා තියෙනවා මේ අපේ බැංකුවේ පොත නෙමෙයි මේ විදිහට ගහලා වෙන පොත අපේ බැංකුවේ account එකක් ඇත්තෙත් නෑ මෙහෙම මේ බොරු account number එකක් තියෙනවා කවුරු හරි වංචාවක් කරලා මාම රවට්ටලා ලක්ෂ 50 අරගෙන මේ ඔයාට පොතක් හදලා දීලා තියෙනවා දැන් දුකද සැපද ඈ දුකද ඇයි අපේ ගෙවල් දරවල් එක්කත් ලක්ෂ 50 ගන්න පුළුවන්ද දැන් කොහෙද යන්න වෙන්නේ ඈ රට යන්න තමයි වෙන්නේ නේද වෙනව කරන්න දෙයක් නැහැ ඉතින් ණය ගෙවන්න එපා ඇයි කියන්න දුක ආවේ නැහැ ඒක නෙමෙයි දුක ආවේ නැති දෙයක් තියනවා කියලා ගත්තට එහෙනම් ඔය හැම දුකක්ම එන්නේ ඇයි නැති දෙයක් තියනවා කියලා ගන්න නිසාමයි ඒකයි යද නිච්ඡන් තන් දුක්ඛන් කියලා කියන්නේ මේ හැම දෙයක්ම අනිත්‍යයි නොපෝතින දේවල් නමුත් අපි කරන්නේ මොකද තියෙන හැටියට ගන්නවා ගත්ත ගමන් දුක එනවා මොන් දරුවන්ට අපි ආදරේ නැද්ද ආදරේ ලෙඩ වෙනකොට දුක නැද්ද දුකයි ඉතින් ඇයි අපි දරුවෝ ලෙඩ වෙනකොට දුක ගන්නෙ ඉතින් ඒගොල්ල කරපු කර්මානුරූප කලින් කරපු කුසල් ලකුසල් වලට නෙමෙයි ඒගොල්ලන්ට ලෙඩ වෙන්නේ ඉතින් අපිට එහෙනම් පුළුවන් දෙක පාලනය කරන්න එහෙනම් අපි බැරි දෙයක් නෙමෙයිද කරන්න යන්නේ ඉතින් බැරි දෙයක් කරන්න ගියොත් මොකද වෙන්නේ දුක එනවාමයි නේද එහෙනම් මේ දුක එන්න ප්‍රධාන හේතුව මොකද්ද මේ දේ අනිත්‍ය නොදකින්නකමයි ඉතින් ඒකයි බුදුරණන් හසේ දේශනා කරන යද නිච්ඡන් තන් දුක යමක් අනිත්‍ය නම් ඒක තියනවා කියලා ගත්තොත් දුකමයි ඕන තැනක බලන්න දුකක් එනවා නම් එන්න හේතුව දැන් ඔබතුමිට ළඟදී ආපු දුකක් කියන්න බලන්න ඊතරේ දාපු දෙක මතක නැද්ද දුකක් නැහැ එහෙනම් දුකක් එන තැනක හොයලා බලන්න. අනිත්‍ය දෙයක් තියෙනවා කියලා ගන්න තැනමයි දුක එන්නේ. වෙන කාරණකින් නෙමෙයි. දැන් ඔන්න අපිට ප්‍රශ්නයක් එනවා. මොකද්ද අනිත්‍ය කියන්නේ කියලා. හොඳයි කියමු බලන්න. අනිත්‍ය කියන්නේ මොකද්ද? අනිත්‍ය කියන්නේ මොකද? දැන් අපි දැනගන්න බෑ මොකද බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ධර්මයේම ගැබ් වෙලා තියෙන්නේ මේ පදනම් වෙලා තියෙන්නේ මේ අනිත්‍ය මත. එහෙනම් මොකද අනිත්‍ය කියන්නේ? හ්ම්?